නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ කිම්වත් ඒ සිනේනුරු ප්‍රධාන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරණක පින්වත්නි, මේ පින්වත් පිරිස අපේ මේ සිනේනියන්ගේ මඟ පෙන්වීමේ අර්ථයෙන් දැන් දින ගණනක් වැඩි කලක් එතකොට ඒ සීල භාවනා වැඩසටහනක් පවත්වලා ජීවිත අවබෝධයක් ලබා ගන්න බොහොම මහන්සිලා කටයුතු කරමින් ලබු මාස ජීවිතයේ හිස්ම වෙන වටිනා දැනගන්නක් කත කරලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ පෙරිය වෙලාවක ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා, ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මට හිතෙනවා මේ ශාසනයේ හරි අඩක්ම තියෙන කල්යාණ මිත්‍ර ඇසුර නිසායි කියලා. ඒ විනාඩි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාහේවං ආනන්ද මාහේවං කියලා ආනන්ද එහෙම කියන්න එපා, ආනන්ද එහෙම කියන්න එපා, හරි අඩක් නෙමෙයි මේ මුළු ශාසනයෙම තියෙන කල්යාණ මිත්‍ර ඇසුර නිසා. ඉතින් අපේ පින්වත් මෑණිවරු ඇත්තටම කල්යාණ මිත්‍රය වෙලා මේ ජරා මරණ දුකට ගහගෙන යන මේ ඕගොල්ලන්ට ටිකක් හරි අත දීලා මේ සංසාරෝගෙන් ඈතර කරන්න තමන්ගේ කාලය සමය වැය කළ බොහොම ශක්තියක් සිද්ධ කළා. ඉතින් මේ කාල වකවානුවේදී ඔගොල්ලෝ යම් චිත්ත සමතයක් ඇති කරගත්තනම්, යම් නුවණක් ඇති කරගත්තනම් ඒකම උදව් කරගෙන තව ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සසර දුක ගෙවෙන ඒ සද්ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් මේ පරියායක් තියෙනවා. එක ක්‍රමයක් නැතිනම් ඒ සඳහා පවතින දර්ශනාත්මක පැත්තෙන් ටිකක් යමක් වෙනවත් හොඳයි කියන අදහසක් තමයි මම ඇති කරගත්තේ. මොකද යකඩයක් හොඳට රත් වෙලා තියෙන ලාක තලන්න පහසුයි කියලා කියන ඒ වගේ සීලයක පිටලා හිත හොඳට සමාධිගත වෙච්ච හිත ගලුණු වෙලාවක සමාහයට ටිකක් ගැඹුරු දහමක් තේරුම් කරගන්න පහසුයි. මෙතනදී මුලින් මතක් කළ යුතුයි සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතා පහ ගැනම අපේ දැනුම තියෙනවා. ඒ කියන්නේ අපි සිල්වත් වෙන්න ඕනේ ඇයි කියන කාරණාව තේරුම තියෙන්න ඕනේ. සමාධිය සදායි කියන එක, සමාධිය ඇති කරගන්න ඕනේ ඇයි කරුණ කියන එක අපිට තියෙන්න ඕනේ. ප්‍රඥාව සදායි කියන එක, ප්‍රඥාව ඇති කර ගැනීම මොකටද කියන එක තේරෙන්න ඕනේ. කොහොම හරි ප්‍රඥාව හරියන්නේ විමුක්තිය බලාගෙන මේ ප්‍රඥාව තියෙන්න කියන එක තියෙන්න ඕනේ. විමුක්තිය කියන එක තියෙන මොකටද? විමුක්ති ඥාන දර්ශනය වලාගෙනයි. ඒක සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ධර්මතා පහගෙන අපිට දැනුමක් තියෙන්න ඕනේ. එතකොට අපේ ආරම්භය සීල සමාධි ප්‍රඥා වෙන්න පුළුවන්. නමුත් අපි පටන් ගන්න ඕනේ අපි යන්න ඕනේ මෙන්න මේ තැනටයි කියන කාරණාව. දැනගෙන ඒ නිසා මම අපි කළ දේ සිත සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒ වගේම අපි නිවන් දකින්න සසල තුකින් එතර වෙනවා නම් මොන වගේ තැනකට මොන වගේ අවබෝධයකට ඇවිල්ලාද අපි මේ දුක්ඛ සසරෙන් එතර වෙන්නේ කියන කාරණාව තේරුම් කර ගන්න පුළුවන්. සූත්‍රයක් මම පොඩ්ඩක් දේශනා කරන්නම්. ඊට පස්සේ අපිට ඒ අනුව ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. උත්‍රජනවාස දේශනා කරනවා නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදන්නාමි ප්‍රපංච සංඛාර කියලා. එතකොට මේ ගාථාව තියෙන්නේ උත්‍රජනවාස දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ තියෙන කොටසේ සුත්ත නිපාත සූත්‍ර නිපාත කියන කොටසට අයත් අටක වර්ගයෙන් ගාථාවක්. එතකොට මේ ගාථාව දේශනා කරන්න මුල් වෙච්ච පරිසරයකුත් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් මතක් කරමු. එතකොට අපි චිත්ත සමාධියට චිත්ත සම්පූර්ණත්වයට හරි වටිනා ඒ වගේ පසුබිම් එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේදී බුදුරජාණන් වහන්සේ උපන්න ගම වෙච්ච කපිලවස්තු නගරේ ඒ නගරෙ නැදින් ගලාගෙන ගිය ගඟක් රෝහිත කියන ගංගාව. මේ ගංගාවේ ජලය බෙදා ගන්න ශාක්‍ය කෝලිය දෙපැත්තම නැදෑයු සුද්ධෝදන රජු ශාක්‍ය වංශයේ මහමායා දේව කෝලිය වංශයේ දෙගුල්ලම එකම ශාක්‍ය වංශය කියුයි. නමුත් මේ රෝහිණී නදියේ ජලය බෙදා ගන්න දෙගුල්ල රන් වුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැක්ක තමන්ගේ ඥාතිගේ විසිට මහා හානියක් වෙනවා. මේ රණ්ඩුව ඇති වුණ බොහෝ දෙනෙක් මැරෙනවා කියලා දැකලා අනුකම්පාවෙන් නැවිලා රෝහිණී ගඟ මැද්දේ ඉයලා අහසේ ඉඳගෙන පදයන්ට බෙදගෙන ඉතින් මේ වගේ සුළු දෙයකටත් රණ්ඩු වෙන එක මනුස්සකමට නොසුදුසුයි කියලා සමගි භවය ආනිසංස එහෙම දේශනා කළා. කල්ලයට බණ කිව්වහම ඉතින් ඥාතින් සමගි වෙලා සමගින් ජලය බෙදාගත්තා. ඉතින් තමන්ගේ බොහෝ ඥාති වර්ගයා දුරකට පත්වෙන්න හිටිය වෙලාවක භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් වෙලා ඒක සමගි කරපු දුන සතුටු වෙලා ශාක්‍ය වංශයෙන් කුමාරවරු 500කු කුලිය වංශයෙන් කුමාරවරු 500කු 500ක් කුමාරවරු බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වුණාට ඉතින් දෙමව්පිය වැඩිහිටියෝ කියපු නිසා මහනුවරට මේ කුමාරවරු කවුරුවත් පැවිද්දට ඒ තරම් ආස නැහැ, ආදරේ නැහැ. ඉතින් මහනුවරට හිත තියෙන හැමෝගෙම රජ සම්පත් ගැන, ගෙදර ගැන ඉතින් හිතෙන් හිතෙන් ඕව තලු මරමර තමයි ඉන්නේ. ඉතින් පැවිද්ද වදයක් කරගෙන කරුණාවක් කරගෙන ආපහු ගෙදර යන්න තියෙනවා නම් හොඳයි, නමුත් අපිට යන්න බෑ නේද. ඉතින් මේ අලුත මහානායක භික්ෂුන් වහන්සේලා 500 දෙනාගේ හිත දැක්ක බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ පුරිස ධම්මසාරති, හරියට අසුන් දමනය කරන, අසෙන් දමනය කරන සාරති කෙනෙක් වගේ, සතාචාරවතෙක් වගේ මේ පුරිස ධම්මනය කරන දක්ෂ සාරති පේදුරේ කොටිය නිසා පුරිස ධම්මසාරති කියන බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ ගහලා බැනලා හැම නෙමෙයි නොයේ කුපායන්ගෙන් හිත රිදෙන්නේ නැති වෙන තමයි දමනය කරන්නේ. ඉතින් මේගොල්ලන්ගේ හිත දැක්කා මේගොල්ලෝ ඇතුලෙන් නොයේ නොයේ දේවල් හිත හිතා දැකලා බුදුරජාණන් වහන්සේ මේ හිමාල වනේ තියෙන පුණාල කියලා පොකුණ, ওই පොකුණ ගැන හරි අලංකාර විස්තරයක් කළා. මේ පොකුණ තියෙන වටපිටාව ගැන, පොකුණේ තියෙන වතුර ගැන, වතුරෙන් සත්තු ගැන, ආවට පරිසරයේ ගස් කොළන් ගැන. ඇත්තට මේ පරිසරය ගොඩාක් ලස්සනයි. ඒ ලස්සන මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කළා. ඉතින් වර්ණනා කළාම මෙතන ඉන්න හැමෝටම අර අලුත භානච හාමුදුරු 500ටම අදහසක් ඇති වුණා. අනේ අපිට ඒ වගේ තැනක් බලන් යන්න තියෙනවා නම් කියන අදහස. ඒ තරම් දක්ෂ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ වර්ණනාව කළා. ඊට පස්සේ ටිකක් වෙලා බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි උඹල කැමතිද ඒ කුණාල කොකුණ බලන් යන්නේ? හැමෝම එකපාරටම එහෙමයි භාගතුන් වහන්සේ, අපි කැමති අපි කැමති. මේ පාර භාගතුන් වහන්සේ මොකද කරන්නේ? එර්දියෙන් මෙයවත් එකතු කරගෙන හිමාල කුණාල කොකුණ ළඟට ගියා. ඉතින් ඇත්තටම විස්තර කරපු විස්තරය යංශේද පරිසරයේ පරිසරයේ යංශේද විස්තරයේ ඉච්ඡට නැවුම් ඉච්ඡට අලංකාර අලුත්ම පරිසරයක නැවුම් පරිසරයේ කවදාවත් නොදුටු නොවිරු පරිසරයකට ආපු මේ හාමුදුරුවන්ගේ හිත් ඒ පරිසරය තුළම රැඳුණා. නොයෙක් නොයෙක් ගෙදර ගැන, රජකම ගැන, ඒ කළ කී දේවල් ගැන නොයෙක් නොයෙක් ඇතුළෙන් ඇතුළේ යන විතර්ක ඔක්කොම සංසිඳ දැන් අපිට උනත් කවදාවත් නොදැක්ක මෙහි අලුත් පරිසරයකට ගියාම අපි ටිකක් ඒ පරිසරයට එකපාරට බැඳ ගන්නවා නේද? එක එක දේවල් හිතෙන ගතිය අදිනවනේ. ඊට පස්සේ මේගොල්ලන්ගේ තාවකාලික චිත්ත සමතයක් වගේ ඇති වුණා. ඒ කියන්නේ මේ පරිසරයට විතර හිත තියෙනවා. දැන් අර ඇතුළතින් ඇතුළතින් හිත එක එක දේවල් වලට යන්නේ. මේක මුදව කරගෙන ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ බණ කිව්වා. බණ කියනකොට දැන් අර පරිසරයට පමණක් මනස සීමා වෙලා තිබුණා. ඒගොල්ලන්ට ඒ මොහොතේදී ඔන්න හැම දිනාම සෝවාන් ඵලයට පත්. ඒ විචනහදල 500 දෙනා. ඊට පස්සේ මේ පරිසරයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ එළියෙන් එකගෙන ආපහු ආවා කපිලවස්තු මහා වනයේ. කපිලවස්තු මහා වනයට ඇවිල්ලා මත්යේ ඉතුරු ඵලයන් ලබා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ කමටහන් දුන්නා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා දැන් ධිට්ඨි සම්පන්න භික්ෂුන් වහන්සේලා අප්‍රමාදීව භවනා කරලා බොහෝ දවසකින් හැම දිනාම සිව් පිළිසිඳියාපත්තු අධිහත්ත්වයට පත් වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ මහා සංඝරත්නය 500කුත් දැන් කපිලවස්තු මහා වනයේ ඉන්නවා. එදා කියනවා ඒ වනයේ තිබුණු ආශ්චර්ය මෙන්න මෙච්චරයි කියලා කියන්නේ. හැම දිනාම ශාක්‍ය වංශිකයෝ, හැම දිනාම වංශයෙන් උතුම්, හැම දිනාම රජු රජ කුමාරෝ. එතකොට හැම දිනාම වංශවත්තයි. ඒ වගේම හැම දිනාම රහතන් වහන්සේලා. එතකොට වීතරාගී ශාස්ත්‍රඥ වහන්සේ වීතරාගී මේ ශ්‍රාවකෙක් ඉන්නවා. වීත දේසෝ භාග්‍යතුන් වහන්සේ වීත දේසෝ ශ්‍රාවකෙක්. මේ ඔක්කොම වීතරාගී වීත දේසී වීත මොයි. ඉතින් මේ වගේ හැම පැත්තකින්ම මේ පරිසරයේ පුතුම විදිහට ලස්සනයි කියනවා. ඊට පස්සේ දස දහසක් සක්වල දෙවියෝ ප්‍රඥාන්ට හිතනලු භාග්‍යතුන් වහන්සේ වික්ෂංගයා 500 කුයි කපිලවස්තුවේ මහා වනයේ ඉන්නවා. මේ වගේ වික්ෂ සමාගමක් නම් කවදාවත් නැහැ. ඉතින් අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මහා වික්ෂ සමාගමක් එක්ක ඉන්නවනම් ඒ මේ වගේ අනාගතයටත් වෙනවනම් මෙහෙමයි. මේ වගේ භික්ෂු සංඝයාත් මහා සංඝරත්නයේ මේ බුදුරජාණන් වහන්සේ බලන්නේ නැති වෙලාවක බලන්නේ නැත්තම් ඒ ජීවිතේ වැඩක් නැහැ. අපි යන්න ඕනේ කියලා දස දහසක් සක්වල සියලු දෙවියෝ ප්‍රඥයෝ එතනට එකතු වෙන්න ගත්තා. එතකොට ඉද්දිමන්තෝ ජුතිමන්තෝ අනවස්තෝ අසස්සින මොදමන අභික්කාම් වික්කුණම් සමිතින් වනම් කියලා කියන්නේ අපි මහා සංඝ නේද? එදා ඒ අවස්ථාව. එතකොට මේ විදිහට ඔක්කොම වික්ෂුන් වහන්සේලා දකින්න දස දහසක් සත්කොල දිව්‍යෝ ප්‍රඥයෝ එන්න ගත්තා. ආවා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අබැට ඉදිකටු කුඩක් වෙලන්න තරම්වත් ඉඩක් නැතුව මේ දසදහස සකල දිව්‍ය ප්‍රඥා රැස් වෙලා ඉන්න මේ දිව්‍ය සංඝයා සමග භාග්‍යතුන් වහන්සේ දතෙන්ද. ඉතින් මේ අයට අද ධර්ම දේශනා කළොත් මොන වගේ ධර්මයක් දේශනා කළොත්ද මේ අයට ධර්මාභිසමය වෙන්නේ ධර්මයේ තේරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. මොකද බුදුරජාණන් වහන්සේලාගේ දේශනා විලාසයන් තියෙනවා හතර ආකාරයක්. අත්තජහස, පරජහස, පරිපුච්චිතා, අට්ඨපති කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මෙහෙම බණ කිව්වොත් හොඳයි කියන අදහසක් ඇති වෙලත් බණ කියන අවස්ථාව තියෙනවා. අනිත් අයගේ අදහස් දැනගෙන හිත් දැනගෙන එයාගේ අදහස් වලට ගැළපෙන විදිහට ධර්ම දේශනා කරන වෙලාවලුත් තියෙනවා. දෙවියෙක් හරි මිනිස්සෙක් හරි කවුරු හරි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මොනවද ප්‍රශ්නයක් ඇහුවාම ඒකට පිළිතුරු වශයෙන් දේශනා කරන ක්‍රමයකුත් තියෙනවා. යම් කිසි නිදානයක් කරුණක් මොන හරි සිද්ධියක් මුල් කරගෙන ධර්ම දේශනා කරනවක් අලුත් තියෙනවා. ඉතින් මේ ක්‍රම හතරෙන් මොන විදිහට දේශනා කළොත් මෙයාට ධර්මාභිසමය වෙන්නේ? මේ දසදහසක් සංකෝල නොයේ චරිත තියෙන අය ඉන්නේ මොන විදිහට ධර්මයක් දේශනා කළොත්ද අවබෝධ වෙන්නේ කියලා බුදුදානස බලුවා. බලනකොට දැක්කා මේ පරිපුච්ඡතා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා, අහන එකට උත්තර දෙනවා. මෙන්න මේ විදිහට කළොත් මේ දසදහසක් සක්වල වැස්සෙච්ච මේ ඔක්කොටම වැඩක් වෙනවා, ඔක්කොම අතිකම ලබනවා කියලා කල්පනා කළා. කල්පනා කළා එපාර මේ ඔක්කොටම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට, ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට මගෙන් ප්‍රශ්න අහන්නේ කවුද? කාටද පුළුවන් මගෙන් ප්‍රශ්න අහන්න කියලා බුදුරජාණන් වහන්සේ බැලුවා. එතන ඉන්න වික්ෂු සංඝයා දිහා, වික්ෂු මහන්සලා දිහා, 500ක් වික්ෂු මහන්සලා අතරින් එකම වික්ෂු මහන්සේ නමකටවත් පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න, ඒවට දෙන උත්තර අහලා මේ පිරිස හික්මන විදිහට. ඊට පස්සේ බැලුවා, එහෙනම් සරිත් මුගලන් වහන්සේටවත් පුළුවන්ද කියලා. සරිත් මුගලන් හාමුදුරන්ටවත් බැහැ බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න. බුදුරජාන් වහන්සේ ඒකට දෙන උත්තර ඇහිලා දසදහස් සක්කුල සත්‍යෝ අධිකම ලබන විදියට. ඊට පස්සේ බැලුවා, එහෙනම් පසේ බුදුරජාන් වහන්සේ නමක්වත් ඉන්නවනම්, එතකොට ඔය දිව්‍ය බ්‍රහ්ම සමූහයේ කිසිම කෙනෙක් සිටියෙත් නැහැ, මේ හාමුදුරුවෝ අතරත් නැහැ, සරිත් මුගලන් වහන්සේටත්ද? එහෙනම් මේ පසේ බුදුරජාන් වහන්සේ නමක් හොයනවා කියලා කියන්නේ මේ සක්වලෙන් බැහැර වෙනත් සක්වලක බුදුරජාන් වහන්සේ නමක්වත් ඉන්නවද කියලා කියනවා. එහෙම බුදුරජාන් වහන්සේලා දෙනමක් එකවරක එකට හම්බ වෙනවා කියන සිද්ධියක් නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? ප්‍රශ්න අහන ක්‍රමයකට, ප්‍රශ්න අහනකොට අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත් ඒ දෙන උත්තර දිහා බලාගෙන තමයි මේ අය අධිකම ලබන්නේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ හා සමානම නිර්මිත බුදුරුවක් මවුවා. නිර්මිත බුදුරුවක් මවලා දී බුදුරජාණන් වහන්සේ ඈතින් ඉඳන් තව කෙනෙක් එනවා වගේ එන්න තලස්සුවා. ඉතින් ඈත ප්‍රදේශයේම ආලෝකම කරගෙන දෙවිවරුන්ට හරි ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා ඈත ඉඳලා. සවනක් ගන්න බුදුරජාණන් ශ්‍රීගාගන බුද්ධ ආශ්චර්ය පතුරවාගෙන තව බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා. ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේත් මෙතන වැඩ ඉන්නේ. ඊට පස්සේ ගොඩාක් දෙනෙක් තේරුම් කරගත්තා එන මේ මනෝමය බුදුරුවක් තමයි කියලා. ඊට පස්සේ ඒ මනෝමය බුදුරුව බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න අහනවා. එතකොට ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. එදා පුරා බෙහෙත කියලා සූත්‍රයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ඒ ප්‍රඥා චරිත තියෙන අයට ධර්මාභිසමය වෙන්න. ඊට පස්සේ සම්මා පරිභාජනීය කියලා සූත්‍රයක් දේශනා කළා රාග චරිතයට නිවන් දකින්න. කලා විවාද කියලා සූත්‍රයක් දේශනා කළා ද්වේෂ චරිතයට අධිගම ලැබෙන්න. චූල ව්‍යුහ කියලා සූත්‍රය දේශනා කළා විතක්ක චරිතයට නිවන් දකින්න. මහා ව්‍යුහ කියලා සූත්‍රය දේශනා කළා මෝහ චරිතයට නිවන් දකින්න. තුවට්ටක කියලා සූත්‍රය දේශනා කළා බුද්ධි චරිතයට. ඔය සූත්‍ර හයක් දේශනා කළා. ඒ දේශනා කරපු තැන එදා වික්ෂංගයා ප්‍රසිද්ධ වික්ෂංගයාට ඔබ දේශනා කළේ ওই පරිසරයෙන් මුල් කරගෙන තමයි මහා සම්මේ සූත්‍රය කියලා අපි කියන්නේ. එදා කපිලවස්තු මහවණේ වික්ෂුණ සම්මිතින් වරම් වික්ෂ සමාගම දක්වන අපි අමු තුල දසදාස සකල දෙවි යන කතාව. එතකොට මේකෙදී මේ චරිත හයට මෙන්න සත්‍ය අධිගම ලැබුවා එදා මෙන්න මේ දේශනා පරියායේදී. එතන දේශනා කළ කලහ විවාද කියන සූත්‍රයේ ගාථාව තමයි මම මාතෘකා කළේ. ඒ දේශ චරිතයේ තියන අයට දේශනා කරන ගාථා තුරකට ඔබෙන් තරහන ඇති පිළිතරගෙන නෙමෙයි. මේකෙන් බොහොම වටිනා කටි ක්‍රමයක් තියෙනවා දර්ශනයක නිසා. එතකොට මේ කලහ විවාද සූත්‍රයේදී දැන් නිර්මිත බුදුරජාණන් වහන්සේ මේකේ ගොඩාක් තියෙනවා. නමුත් ඔයගොල්ලන්ගේ අවබෝධයට පහසු වීම සඳහා අර්ථයට කිසිදු හානියක් නොවන විදිහට දේශනාව මම හකුල්වලා හිතට අරගෙන මම මේ ටික කියන්නේ. නැත්නම් ඒක ගොඩාක් කරුණු තියෙනවා. නිවන් දකින්න අවශ්‍යම ටික ලැබෙන විදිහට අර්ථයට සුට්ටක්වත් හානියක් නොවන විදිහට පදකතාර්ථය දෙන්නන්න පුළුවන් වෙන විදිහට මම මේ සූත්‍රය අහකෝල්ලම කියන්නේ. ඕගලන්ට බලන්න පුළුවන් සූත්‍රේ පදකලා හරිවාද සූත්‍රේ තනියම බලනකොට ඕගලන්ට බලා ගන්න අපහසුයි. ඒක තේරෙන්නේ නැති අහලා බලනකොට සමහර තේරෙයි. නිර්මිත බුදුරජාණන් වහන්සේ දැන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ ලෝකයේ කලහ විවාදය කොහෙන් උපදිනවද? කලහ විවාදය කොයින් උපදිනවද? ශෝක කිරීම පරිදේව වැළපීම් කොහෙන්ද ඇති වෙන්නේ? මානය අතිමානය ඊර්ෂ්‍යාව මසුරුකම ආදී මේ කෙලෙස් කොහෙන් ප්‍රබුත වුවද? එතනේවා කොහෙන්ද ඇති වෙන්නේ? මොකක් නිසාද ඇති වෙන්නේ කියලා අහනවා. කවුද අහන්නේ? අර නිර්මිත රූපය නැත්තං මේ බුදුරජාණන් වහන්සේ අහනවා. මොකද දැන් මේ පරිපුච්ඡතා ක්‍රමයට බණ කිව්වොත් මේ අනිත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් දැන් ප්‍රශ්නේ අහනවා මේ කලහ විවාද කියන ඒවා ඇති වෙන්නේ, ඒ වගේම ශෝක පරිදේවාදී දුක් දුන්නස් ඇති වෙන්නේ, මානේ අතිමානේ ඊර්ෂ්‍යාවාදී මේ කෙලෙස් ඇති වෙන්නේ කුමක් හින්දද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. ලෝකේ කලහ විවාද කියන දේවලු, ශෝක පරිදේව කියන කාරණා, මානය අතිමානය, ඊර්ෂ්‍යාව, කේලං කීම ආදී සියලු කෙලෙස් ඇති වෙන්නේ මොකක් නිසාද? ප්‍රිය වස්තු නිසා. ඔන්න දැන් වෙනනවා ඒ ටික. දැන් කලහ විවාද කියලා කියන්නේ අපි ගහ ගන්න එකට කලහ කරනවා කියනවා. කෝටු වලින්, දී වලින්, නොයෙක් දේවල් වලින් ගහ ගන්න එකට විවාද කරනවා. තෝතා කියලා දැන ගන්නවා, උඹ දන්නේ නැහැ මේ විදිහට නොයෙක් විදිහ වචන උවමාල් කරගනිමින් දැන ගන්න එකට කියනවා කලහ විවාද කරනවා. එතකොට ශෝකය කියලා කියන්නේ ශෝකයක්, ශෝක කරන බවක් ඇතුළත ශෝකයේ ස්වභාවයක්. පරිදේවය කියලා කියන්නේ නම කිය කියාඬනවා, ගුණ කිය කියාඬනවා, පපි අර්ථ ගන්නනවා. එතකොට මේ හැම දෙයක්ම තියෙන්නේ ප්‍රිය වස්තු නිසා කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. දැන් ඇත්තටම බලන්න ප්‍රිය වස්තු නිසා නෙමෙයිද අපිට කලහ කරන්න වෙන්නේ, රණ්ඩු කරන්න වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කාමයේ නිසා රජවරු රජවරු සමග රණ්ඩු වෙනවා. එතකොට දීමෝපිය දරුවෝ සමග රණ්ඩු වෙනවා, දරුවෝ දීමෝපිය සමග රණ්ඩු වෙනවා, දුව පුතා අම්මා දුව එක් කරන්න වෙනවා, දුවා අම්ම එක් කරන්න වෙනවා, පුතා පියා එක් කරන්න වෙනවා, පියා පුතා එක් කරන්න වෙනවා, ඊට පස්සේ පුතා අම්ම එක් කරන්න වෙනවා, දුව තාත්තා එක් කරන්න වෙනවා. මේ කාමය නිසා තමයි මුළු ලෝකේ ඔක්කොම රණ්ඩු කරන්නේ කියන්නේ. ඇයි මට මේ දේ අරගෙන දුන්නේ නැහැ, මට මේ දේ වුණේ, මට මේ දේ ලියලා වුණේ කියලා ඔය වගේ තමන් ප්‍රිය ප්‍රිය වස්තු මුල් කාරණාව කරගෙන තමයි හැමතැනම රණ්ඩු සරුවල් තියෙන්නේ. එතකොට ශෝක පරිදේව ඇති වෙන්නේ ප්‍රිය වස්තු නිසා. අපේ ප්‍රියමනාප ධර්මයේ කරිදේවා ප්‍රිය හරි කවුරු හරි ඉන්නකොට ඒ ප්‍රියය නැරිලා යනවා නම් අපේ මෙන් වෙනකොට අපිට ශෝකයක් පරිදේවයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එතකොට මේ ශෝක කිරීම පරිදේවය කලහ විවාද කියන එක ඔක්කොම ඇති වෙන්නේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මුල් කරගෙන කියනවා. ප්‍රිය වස්තු නිසා කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඊට පස්සේ ප්‍රිය වස්තු ඇති වෙන්නේ කුමක් නිසාද? කුමක් ඇති කලෙහි ප්‍රිය ලෝකෙට ප්‍රිය වස්තු හම්බ වෙනවද කියලා අහනකොට නිර්මිත බුදුරුව අහනවා, බුදුරජාණන් උත්තර දෙනවා, මේ කාම ඡන්දය නිසා, කාමය නිසා. ඒක මම මතක් කළේ දැන් රජවරු රජකම නිසා අපි කියන දැන් ලංකාවේ මේ කොටස අපිට ඕනේ කියලා ඔන්න එක කොටසක් කියනකොට නෑ, ওই කොටස අපිට ඕනේ ඔක දෙන්න. ඉතින් ලොකු රණ්ඩුවක්. මේ මොන හරි ප්‍රදේශයක් අල්ලා ගන්න. ඒ වගේ අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මේ පංචකාම ගුණයන් කියලා තියෙන තණ්හාව නිසායි, කැමැත්ත නිසායි මේ කොටස හොඳයි, මේ කොටස නරකයි කියලා හොඳ නරක බෙදලා ප්‍රිය ප්‍රිය කොටස් අපිට අහුවෙන්නේ කාමච්ඡන්දේ නිසායි කියනවා. එතකොට කලහ විවාද ඇති වෙන්නේ ප්‍රිය වස්තු නිසායි, ප්‍රිය වස්තු හම්බුනේ ඒ කාමච්ඡන්දේ නැත්තම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේවට තියෙන කැමැත්ත නිසායි. ඊට පස්සේ පෙන්නනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදී මේ කාමච්ඡන්දයට තියෙන කැමැත්ත ඇති උනේ ඇයි? ඊට පස්සේ කියනවා මේ සැප දුක් දෙක නිසායි. යමක් සැපයි නම් සැප සහගත අරමුණට කැමති, කැමති දෙයට ප්‍රියයි. ප්‍රිය දෙය නැතිනකොට දුක එනවා. ඒ කියන්නේ සැප දුක් දෙක කියන කාරණාව මත තමයි කැමැත්ත අකමැත්ත කියන එක තියෙන්නේ. කැමැත්ත අකමැත්ත කියන කාරණාව මත තමයි ක්‍රියා ප්‍රිය තියෙන්නේ. ක්‍රියා ප්‍රිය දෙක මත තමයි මේ ප්‍රිය වස්තු නිසා තමයි කලහ කිරීම, විවාද, දුක් දුමසෙන්. එතකොට අපි දිහා බලන බුදුරජාණන් වහන්සේ මතක් කළා තමයි මේ යම් අරමුණකින් යම් තැනකින් සැප වේදනාවක් ඇති වෙනවා නම් ඒ සැප වේදනාව ඇති වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට කැමතියි. කැමති නිසා මොකද කරන්නේ? ඒව අයින් කරන්නේ, ඒවෙන් ඉවත් වෙන්න කැමති නැහැ, ඒව තියාගන්නවා. ප්‍රිය කියන්නේ ළඟට ගන්නවා ඒවා. දේවල්, දුරවල්, යාන, වාහන, ඉදකඩම්, මිලමුදල් කියලා මොකද්ද මේ දේවල් වලින් සැප විඳින්න පුළුවන්, සැප ලැබෙනවා කියලා හිතා ගන්නවා. මෙතන තියෙන ප්‍රශ්නේ සැප දුක් කියන වේදනා දෙක මත දුක් වේදනාව අයින් වෙන දේවලට සැප වේදනාව කියන සැපේ කියන එක ලැබෙන දේ කියන කාරණාවේදී සැප ලැබෙන දේවල් වලට ඔගොල්ලෝ කැමති. දරුවන්ට, ගෙවල් වලට, රන්, රිදී, මුතු මණික් මේවා සැප ලබා ගන්න පුළුවන් කියලා හිතන දේවල් වලට කැමති. කැමති දේවල් මොකද කරන්නේ? ඒවට ප්‍රියයි. ප්‍රියයි කියන්නේ ළඟට ගන්නවා. ගෙවල් එකතු කරනවා, රත්තරන්, රිදී, මුතු මණික්, දරුවෝ ඔය එකතු කරනවා. දැන් මේ ප්‍රිය දේවල් නිසා ඒව කවුරු හරි ගන්නවාම ඒක දැනලා ඉරෝල බේර ගන්න පුළුවන් නම් දැනලා ඉරෝල බේර ගන්නවා. බැයි නම් ගහලා බේර ගන්න හදනවා. ඒත් බැයි නම් මරලා හරි බේර ගන්න හදනවා. දැන් ගෙදරකට රත්න රීදී මුතුනේ දැන් මේවා අපිට ප්‍රියයි. ප්‍රිය වස්තු. මොකද ඒක දැන් සැපයනවා, ඒ හින්දා ඒවට කැමති. ඒක අපිට ප්‍රියයි කියන්නේ ළඟ තියාගෙන ඉන්නවා. දැන් ප්‍රියදේ හදිස්සි පොර ගෙදෙට්ට පැන්නොත් පලයන් පලයන් කියලා වචන හොඳින් කියලා ලෝකෙන් හදනවා බෑ. එතකොට ටිකක් සැරෙන් කියනවා. ඒකත් දැන් පළයන් පළයන් කියලා ටිකක් නවරක නපුරු වචනේ කියලා. දැයිනම් ලීයකින් පොල්ලකින් ගහලා හරි ලෝකන්ට හදනවා. බැරි වුණොත් දෙවි තියලා මොන හරි ක්‍රමයකට අපි ඒක බේරගන්න නැති බේරගන්න. ඒක ඒ දඬුවම නැත්තම් ප්‍රිය එකේ වැඩිකමට සාපේක්ෂවයි මේ කලහ විවාද කියන එකේ බරකම එන්නේ. සමහර විටක රත්තරන් රෙදි ටික හින්ද මුදල් ටික හින්ද මිනිහා නොමරයි. නමුත් අපේ ධර්මයක් වරගෙන යන්න ගියා. කියන්න ඒ වෙලාවට නම් මරලා හරි දේර ගන්නවා කියන තැනක ඒකයි අපේ ප්‍රියතාවය මතයි මේ පැත්ත බැරි වෙන්නේ. චූටි දෙයක් ගෙනියන්න આવුත් නිකන් බැනලා ඉඳී සමහර විට ඒ ගහන්න යන්නේ නැහැ. ඒක වඩා ටිකක් වටිනාකමක් නම් ගහලා බේර ගන්න බලය බලයි. ඒක අතහරින්න ගුණ මට උගනන් ගහ ඉඳී. නමුත් ඒකත් වඩා ටිකක් ඒක බරයි නම් තුවාලයක් කළා හරි අර ටික බේර ගන්න බලයි මරන්නේ. නමුත් එහෙම හරි යටදී නමුත් වටිනාකම ගොඩක් වෙලින මොන විදිහටද අරගෙන යන්න දෙන්නේ මම. අදක අපේ ඉන්න එකම දරුව දරුව වර්ණයෙන් ලෑ. කිව්වොත් ඔක අනිවාර්යෙන් වෙනවා. මොකද මේ අපිට ටීවී එක කිව්වා, කැසට් එක කිව්වා, රත්තරන් කිව්වා, මේ වගේ අපේ ජීවිතේ සැප විඳින්න තියෙන තවත් අවස්ථාවක් එකක් තමයි මේ දරුව. මොකද ඒ ටික නැති වුණොත් අපි දුක වෙනවා. අපිට සැප විඳින්න සැප දුක් දෙක මතයි, කැමැත්ත කැමැත්ත මතයි ප්‍රිය. එතකොට ප්‍රියතාවය මතයි තියෙන. ඉතින් මේ කලහ විවාද සූත්‍රයේදී කලහ විවාද ඇති වෙන මොන විදිහද කියලා, ප්‍රිය වස්තු නිසා ප්‍රිය වස්තු, කැමැත්ත නිසා කැමැත්ත, සැප දුක් දෙක නිසා. ඊට පස්සේ නිර්මිත බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඒ සැප දුක් දෙක ඇති වෙන්නේ කුමක් නිසාද? කුමක් නැති කලී සැප දුක් දෙක නැති වෙනවද? දෙරතනවා පස්සෝ නිදාන සුකංච දුක්කංච. ස්පර්ශය මුල් කරගෙනයි සැප දුක් දෙක එන්නේ. පස්සෝ ආසන්තේ න සුකංච දුක්කංච. ස්පර්ශය නැති කලී සැප දුක් දෙක නැහැ කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. එතකොට සැප දුක් දෙකට හේතුව මොකද? ස්පර්ශය කියලා. සැප හෝ දුක් හෝ වේදනාවට හේතුව මොකද? ස්පර්ශය කියලා. ඊට පස්සේ නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මේ කිස්මෙන් නිදානේ පුසන්ති පස්ස. එතකොට කුමක් නිදාන කරගෙන ස්පර්ශය ස්පර්ශ වෙනවාද? කිස්මෙන් අසන්තේන පුසන්ති පස්ස. කුමක් නැති කල්ලි ස්පර්ශය නැති වෙනවාද? දැන් සැප දුක් දෙකට හේතුව ඊට පස්සේ මොකද්ද කියලා ඇහුවා. ස්පර්ශය කිව්වා. කුමක් ඇති කල්ලි ස්පර්ශය කියන එක පනවනවද? කුමක් නැති වුණාම ස්පර්ශය නැති වෙනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. නාමංච රූපංච පටිච්ච පස්ස. නාම රූප දෙක නිසයි ස්පර්ශය. රූපේ විභූතේන පුසන්ති පස්ස. රූපේ ඉක්ම ගියාම රූපයෙන් නිදෙන්න පුළුවන් මොනොත් මේ ස්පර්ශය පෙනෙන්නේ නැහැ. රූපේ ඉක්මනහම ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙතෙන්ට එනකන් ආපහු පෙල්ලම ගන්න මම නැවත නැවත කියන්නේ මේ ටික හරි වටිනවා අපේ ජීවිතයකට නිසා. බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම් ඒකේ හැමමයි ආයේ වෙනස් වෙන්නේ නැහැ. කලහ විවාද ඇති වෙන්න හේතුව මොකද්ද කිව්වා? ප්‍රියවස්තුව. ප්‍රියවස්තු වලට හේතුව කාමයේ එකට තියෙන කැමැත්ත. කැමැත්ත ඇති උනේ සැප දුක් දෙක නිසා. දුක වෙන එක දුක මිදෙන්න පුළුවන් මේ දේ ගත්තොත් මේ දේ ලැබෙනවා. මේ දෙන් සැප එනවා කියලා දන්නකොට ඒකට කැමති. ඊට පස්සේ සැප දුක් දෙක ඇති වුණේ කුමක් නිසාද? ස්පර්ශය නිසායි. ස්පර්ශය කියන්නේ කුමක් නිසාද? නාම රූප දෙක නිසායි කියලායි කියන්නේ. ඊට පස්සේ අනිපතරයේ පෙන්නවා. අනිපතරයේ පෙන්නවා රූපේ විභූතේන පුසන්ති පස්ස. එතකොට ඇහුවනේ මේ සැප දුක් දෙකෙන් ස්පර්ශ නිසායි කියලා. එතකොට ස්පර්ශය ඇති වෙන්නේ ස්පර්ශය නැති වෙන්නේ කුමක් නිසාද කියලා අහනකොට පෙන්වනා නාම රූප දෙක නිසා ස්පර්ශය ඇති වෙන්නේ. එතනින් නාම රූප දෙකෙන් රූපේ විභූතිය. රූපේ ඉක්ම ගියාම මේ ස්පර්ශය ස්පර්ශ වෙන්නේ නැහැ කියලා පෙන්වනවා. එතකොට ඊගාවට අහන ප්‍රශ්නය මොන විදිහට හිටියාමද රූපේ ඉක්මන්නේ? මොන විදිහකට ජීවත් වුණොත්ද රූපෙම ඉදෙන්න පුළුවන්? දැන් එකට බැඳිලා තියන්නේ රූපෙන් මිදුනොත් රූපේ විභූතේ නපුසන්ති පස්සා, රූපෙන් මිදුනොත් ස්පර්ශය ස්පර්ශ වෙන්නේ නැහැ, ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැහැ, සැප දුක් දෙක නැහැ. සැප දුක් දෙක නැතිනම් කාමච්ඡන්ද කැමැත්ත අකමැත්ත කියලා එකක් නැහැ. කැමැත්ත අකමැත්ත නැත්තම් ප්‍රිය අප්‍රිය කියලා එකක් නැහැ. ප්‍රිය වස්තු නැහැ, එහෙම වුණොත් කලහ විවාද නැහැ. ශෝක පරිදේව නැහැ. මැදදි නවත්තන්න බෑ කෙනෙකුට නාම රූප දෙක පවතිනවා කියලා කියන්නේ ස්පර්ශය පවතිනවා. ස්පර්ශය පැවතුනොත් සැප දුක් වේදනා වෙනවා. සැප දුක් වේදනාව ආවොත් සැප දෙයට කැමති වෙනවා, තබා ගන්න දුක ඉවත් වෙන්න කැමති වෙනවා කියන එක නවත්තන්න බෑ. කැමති වුණොත් සැපේන අරමුණට ප්‍රියයි, දුකේන අරමුණේ ඉවත් වෙන්න ප්‍රියයි කියන එක නවත්තන්න බෑ. ප්‍රියදී නොලැබෙනකොට කලහ විවාද ඇති වෙන දුක එනවා කියන එක නවත්තන්න බෑ. මේක ධර්මතාවය. එතකොට එහෙනම් පෙන්නවා මොන විදිහට ඉන්න කෙනාටද රූපෙම ඉදෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා නාම ධර්ම අවබෝධ කරගෙන රූපෙන් මිදිලා, නාම ධර්මයන් අවබෝධ කරගෙන නාම ධර්මයන්ගෙත් නොයල්ලා රූපෙන් මිදෙන්න ක්‍රමයක්. ඒකට පෙන්නවා දර්ශනයක් මොකද්ද? නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාය පපංච සංකා. ඔය ඔක්කොම ප්‍රශ්න ටිකට එක උත්තරය දුන්නේ. කෙනෙකුට ඉන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට නසඤ්ඤ සංඤේ සංඥාවේ සංඥා නැතුව ඉන්න පුළුවන් නම් නසඤ්ඤ සංඤේ සංඥාවේ සංඥා නැතුව ඉන්න ඕනේ. හැබැයි න විසඤ්ඤ සංඤේ විසඤ්ඤ වෙන්නත් බෑ, නෝති අසඤ්ඤේ අසඤ්ඤ වෙන්නත් බෑ, න විභූත සංඤේ සංඥාව ඉක්මවන්නත් බෑ. කියන්නේ නේව සංඥා න සංඥා තලයට යන්නත් බෑ. මෙන්න මේ විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් නම් එයාට ඒවන් සමයතසු විභූති රූප. මෙන්න මේ විදිහට ජීවත් වෙන කෙනාට රූපය අතහැරෙනවා, රූපය ඉක්මනවා. රූපේ විභූතේ නපුසන්ති පස්සා උන දර්ශනේ ওই විදිහට තිබ්බහම අනිත් පැත්තට හැරෙනවා චක්‍රේ. රූපෙ මිදුනහම ස්පර්ශය ස්පර්ශන වෙනවා. එතකොට සැප දුක් දෙක නැහැ, කාමච්ඡන්දේ නැහැ, ප්‍රිය වස්තු නැහැ, කලහ විවාද නැහැ. කලහ විවාද ශෝක පරිදේව යම් දවසක නැති කරනවා නම් නැති කරන්න දෙන්නේ ඔය ක්‍රමයට. එතකොට විමුක්තිය කියන්නේ මොකද්ද? අපේ කලහ විවාදයන්ගින් ශෝක පරිදේවයන්ගෙන් මිදෙන්නේ කොහොමද කියලා දැනගන්නවා අපි කියලා. මිදෙන්නේ අපි දැනගත්ත කලහ විවාද ශෝක පරිදේව ඇති වෙලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ ටික මේ ස්පර්ශය කියන තැන දක්වාම, ස්පර්ශය නාම රූප දෙකයි කියන තැන දක්වාම ගන්නවා. නාම රූප දෙක තිබුණොත් ස්පර්ශන සැප දුක් වෙනවා, සැප දුක් આવොත් කැමැත්ත අකමැත්ත වෙනවා, කැමැත්ත අකමැත්ත આવොත් ප්‍රිය වස්තු ඇති වෙනවා, ප්‍රිය වස්තු ඇති වුණත් කලහ විවාද ශෝක පරිදේව ඇති වෙනවා කියන පරියායක් තියෙනවා, වලක් ගන්න බෑ. ඕක කෙනෙක් කරනවා හෝ කෙනෙකුට වෙනවා නෙමෙයි, මේක තමයි ධර්මතාවය. එතකොට ඒක නැති වෙන ආකාරය පෙන්නනවා. කලහ විවාද නැති වෙන ප්‍රිය වස්තු, ප්‍රිය වස්තු නැති වෙන කැමැත්ත, කැමැත්ත නැති වෙන සැප දුක්, සැප දුක් නැති වෙන ඉස්පර්ශ, ස්පර්ශ නැති වෙන දා රූපේ විභූතිය, රූපේ මිදෙන්න ඕනේ කියලා උන දුකයි නිරෝධයයි දෙකෝ පෙන්නනවා. පෙන්නලා ඊට පස්සේ දර්ශනය පෙන්වා මාර්ගය පෙන්වා එහෙනම් කොහොමද ඒක ඉන්නේ මෙන්න මේ විදිහට ඉන්නේ මොකද්ද නසඤ්ඤ සංඤේන විසඤ්ඤ සංඤේන උපියා සංඤේන විමුත සංඤේන ඔන්න සම්මාදිට්ඨිය දැන් අපි ඉගෙන ගන්න ඕනේ නිවන් දකින්නවා කියන්නේ භවනා කරනවා කියන්නේ ඔගොල්ලෝ හුරු වෙන්න ඕනේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ කියන දෙන්න න සංඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ කියන ටික ඉස්සර දැන් අපි තේරුම් කරගමු මොකදද න සංඤ්ඤ සංඤේ සංඥාවේ සංඥා නැති වෙන්න ඕනේ. ලෝකයේ සංඥාවේ සංඥා නැති වෙන්න ඕනේ. ඒකයි නසඤ්ඤ සංඤේ ලෝකේ හැමෝටම පුළුවන් ලෝකය ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ සංඥා ආය තමයි පරිහරණය කරන්නේ ලෝකෙ කියන එක. ඒත් මෙහා ওই සංඥා ටික අතහැරලා ජීවත් වෙන්න බෑ එහෙම ජීවත් වෙනවා නම් අසඤ්ඤය ජීවත් වෙන්න බෑ එතකොට මේ ලෝකේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ හැම වෙලාවෙම සංඥා සහිතවයි ඉන්නේ ඇහැ පරිහරණය කරනවා කියන්නේ රූපයක් දකින්නවා කියන සංඥාව තියෙන්නේ රූපයක් දකින්නවා කියන අදහස තියෙන්නේ කන පරිහරණය කරනවා කියන රූපයක් අහනවා කියන සංඥාව තියෙන්නේ දැන් අපි වටාපතක් කියන සංඥාවෙන් ඉන්නවා කියලා කියන්නේ. මිනිස්සෙක් කියන සංඥාවෙන් ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේ මේ ඇහැ පරිහරණය කරන රූපයක් තේින්නේ කියන අදහසින් ඉන්න එකටයි කියන්නේ රූප සංඥා කියලා. මේ මට රූපයක් පේනවා කියන අදහසින් ඉන්න එකට කියනවා මොකද? මේ රූප සංඥා. එයා රූපේ රූප සංඥා ඇතුළේ ඉන්නේ. සද්ද අහනකොට සද්දයක් අහනවා කියන සංඥාවේ සද්දේ සද්ද සංඥා ඇතුලේ ඉන්නේ ලෝකේ. නාසයේ ගඳ සුවඳ විඳිනකොට ගන්ධේ ගන්ධ සංඥා ඇතුලේ ඉන්නේ. රස විඳිනකොට රස සංඥා ඇතුලේ ඉන්නේ. දැන් ඔන්න ඔය සංඥා හයට කියනවා ලෝක කියලා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ සංඥා, ධම්ම සංඥා. කාමවචර, රූපවචර, අරූපවචර තුන් ලෝකෙමයි තියෙන්නේ ওই ටිකට. ওই ටිකට ඇයිති පංච උපාදාන ස්කන්ධයම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නසඤ්ඤ සංඤ්ඤ මේ සංඤ්ඤා හය මෙයාට සංඤ්ඤා එකක්වත් නැති වෙන්නේ. නිවන් දකින කෙනාට රූප සංඤ්ඤාත් නැති වෙනවා, ශබ්ද සංඤ්ඤාත් නැති වෙනවා, ගන්ධ සංඤ්ඤාත් නැති වෙනවා, රස සංඤ්ඤාත් නැති වෙනෝනේ, පොට්ටබ්බ සංඤ්ඤාත් නැති වෙනවා, ධම්ම සංඤ්ඤාත් නැති වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඔය සංඤ්ඤාවේ සංඤ්ඤා හය නැති වුණාට එයා විසඤ්ඤ වෙලා ඉන්න බෑ. මොකද සිහි මුර්තා වෙච්ච විසඤ්ඤ වෙච්ච කෙනාට රූප සංඤ්ඤා, ශබ්ද සංඤ්ඤා නැහැනේ. මේ සංඥාවේ සංඥා නැති වෙන්න ඕනේ. හැබැයි විසඤ්ඤ වෙන්න බෑ. ඊට පස්සේ දෙනවා නෝපි අසඤ්ඤය. අසඤ්ඤතලෙ ඉන්නත් බෑ. මොකද අසඤ්ඤතලෙ ඉන්න කෙනාට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා තියෙනවද? නෑ. නෝපි අසඤ්ඤය. අසඤ්ඤතලෙ ඉන්නත් බෑ. න විභූත සංඤ්ඤේ. නේව සංඥා නාසඤ්ඤතලෙ ඉන්නත් බෑ. නේව සංඥා නාසඤ්ඤතලෙ ඉන්න කෙනාට රූප සංඥා, ශබ්ද සංඥා නැහැ. මෙයාට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන සංඥා හයෙම සංඥාවලුත් නැහැ. නමුත් මෙයා විසඤ්ඤ වෙලත් නෙමෙයි, අසඤ්ඤ වෙලත් නෙමෙයි, නේව සංඥා, නා සංඥා වලට ගිහිලත් නෙමෙයි. ජීවං සමේතස්ස විභූති රූපං මෙන්න මෙහෙම හිතියොත් රූපෙන් මිදෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහොම වටිනා දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනයේ ස්වභාවයම ගැඹුරුයි. බුදුරජාන් වහන්සේට එදා හිතුණලු මම අවබෝධ කරගත්ත මේ ධර්ම ගොඩක් ගැඹුරුයි. මේ ලෝකයේ ඇයට තේරෙන්නේ නැහැ මම මේ අවබෝධ කරගත්ත ධර්ම මේ කාමය අනුභව කරන ලෝකෙට තේරෙන්නේ නැහැ කියලා මන්ද උසහයි පවා උනල් දේශනා කරන්න. එතකොට තේරුම් කරගන්න සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට මේ ධර්ම ගැඹුරුයි කියලා තේරුණා නම් මේ ධර්ම කොච්චර ගැඹුරුද? එතකොට මෙතනදී මෙන්න මේ වගේ එක පරිහායකින් දැන් අපි ඔයගේ අර්ථය තේරුම් කරගත්තාම අපි දන්නවා අපේ ජීවිතයේ දකින්න ඕනේ දැන ඔන්න ඔතන. ඔන්න ඔයගේ දර්ශනයක් දැනගත්තට පස්සේ දැනගත් දේ දකින්න තමයි අපිට මේ වගේ ව්‍යාපෘති තියෙන්නේ. දැනගත්තාම දැනගත දර්ශනය දකින්න තමයි සීලයක පිහිටලා හිත වඩවඩ නීවරණ ධර්ම දුරු කර කර අන්නාර දර්ශනයට එන්න ඕනේ. දර්ශනයට එන්නේ මොකටද? මේ වගේ ධර්මයක් දැක්කොත් මිදෙනවා මම කලහ විග්‍රහ විවාදයන්ගේ, මිදෙනවා මම ශෝක පරිදේවයන්ගේ කියලා දන්නවා. මොකද අපි දැන් ප්‍රශ්නයක් මුල් කරගෙන ආවේ ශෝක පරිදේවි අපේ ජීවිතේ බාරා, කලහ විවාද අපේ ජීවිතේ බාරා. අපිට ඕනේ වුණා කලහ විවාද කරන මනසෙ මිදෙන්න. අපිට ඕන නම කිය කියා අඬන, ගුණ කිය කියා අඬන, දෙමව්පියෝ දරුවෝ සහෝදරයෝ මැරෙන දුකෙන් මිදෙන්න ඕනේ. අපිට ඕන නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවි දුක් දුමන සුපායසයන්ගේ මිදෙන්න ඕනේ වුණා. එතකොට ඕවට ඔක්කොම අහුවෙලා තිබුණේ ප්‍රිය වස්තු නිසායි. ප්‍රිය වස්තු ඇති වුණේ මොකක් නිසාද කියලා අපිට පළක් හම්බ වුණා. දැන් අපේ උත්සාහය තියෙන්නේ මොකේදද? මේ දැන් මෙදෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙදෙන්න ඕනේ කියලා අදහස තිබුණට බෑ. ඒකට තියෙන හේතුව තියෙනවා. කිවි ඕනේ කියන අදහස තිබුණට බෑ. අපි දොවන්නේ අඟෙන්න ලැබෙන්නේ නැහැ. කිරි දොවන්න ඕනේ කියන අදහස තිබුණත් නැතත් දොවන්නේ බුරුලෙන් නම් පැටියෙකු දාලා නම් ඉන්නේ කිරි තියනවනම් ලැබේ. එපා කිව්වා. මිදෙන්න ඕනේ කියන අදහස තියාගෙන අපි මොන හදයක් කිරුවට මිදෙන්නේ නැහැ. හැම වෙලාවෙම සහේතුක හොන්දට හේතුව බලලා මේ පින්වතුන්ට යන්න ඕනේ නෙවෙයි බං නගරෙත් නම් ඔහේ යන්නේ. හොඳට ඒක අර මැප් එකක් හරි අරගෙන ඒක හොඳට කියෝලා මෙහෙමයි යන්නේ, මෙතනින් හැරෙන්නේ, මෙහෙම හැරෙන්නේ කියලා බලලන යන්නේ. ඇයි නිවන් මාර්ගට ඔය ටික නොකරන්නේ? ඔය ටිකම ඕනේ. කොහොමම ඕනේ. ඒ විදිහටම කරගෙන තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ මෙල්බන් නගරයට වගේ ඉස්සෙල්ලා යන්න ඕනේ ඔයගොල්ලෝ විමුක්තියට. ඔයගොල්ලන්ට ඕනේ මිදීම නම් මිදීමටයි යන්න. මොනවද දෙයක් නැමෙ කරන්නේ? ඔයගොල්ලන්ට ඕනේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසයන්ගෙන් මිදෙන්න නම් මේ මෙදෙන්න කියන්නේ මෙදෙන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා බලා ගන්න. මට ඕනේ හැටියට මිදීම දෙන්න බෑ, මිදීම ලබන්න බෑ. බුදුහාමුදුරන්ට ඕනේ විදිහට මිදීම දෙන්න බෑ, ලබන්න බෑ. මිදෙන ක්‍රමයක් තියෙනවා. නොමිදුණු ක්‍රමයක් තියෙනවා. නොමිදුණු ක්‍රමය අයින් වුණාම මිදෙනවා. එහෙනම් කලහ විවාද ශෝක පරිදේව දුක් තුන්න ඇති වෙච්ච ක්‍රමය දිහා බලාගෙන ඉන්න. ඒක ඉස්සෙල්ලා ඇතිවෙච්ච හේතුව හොයන්න වෙනවා. ඒ ඇතිවෙච්ච හේතුව නැති කරලා තමයි මට ඒක මෙදෙන්න වෙන්නේ. එතකොට ඒ ටික බලාගෙන ආවහම් පෙන්වුව මොකද්ද? නාම රූපකේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මේ නාම රූප දෙක කියන ධර්මතාවය පවතිනවා නම් ස්පර්ශයේ ස්පර්ශ වෙනවමයි. ස්පර්ශ වුණොත් මේ ටික ඇති වෙනවමයි කියලා පෙන්වුවා නම් දැන් ඒ ස්පර්ශය නැති කළ මේ කලහ විවාදයෙන්ගෙන් මිදෙන ස්පර්ශය නැතිවක් කියලා දැකලා දර්ශනයක් වෙන්නවා. මෙන්න මේ විදිහට ඉන්න. එතකොට රූපීක් වෙනවා. එතකොට ස්පර්ශෝ වෙන්නේ නැහැ. අන්න දැන් අපි විමුක්තිය බලාගෙනයි මේ ටික කරන්නේ. එතකොට දැන් කොහොමද අපි නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපිය සංඤේ න විභූත සංඤේ කියන විදිහට ඉන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඥා නිදානාහි ප්‍රපංච සංකා. මේ ප්‍රපංචය සංඥා මුල් කරගෙනයි තියෙන්නේ කියන. රූප සංඥාව ඇති වුණොත් මොකද වෙන්නේ? තම් විතක්කේ. යම් විතක්කේ තම් ප්‍රපංචේ. යම් ප්‍රපංචේ තතෝ නිදානම් පුරුෂ ප්‍රපංච සංඥා සංකා සමුදය චරಂತಿ චක්කු විඤ්ඤායේස රූපේතු අතීත අනාගත පරිච්ඡුප්පන්නේස. රූප සංඥා ආවොත් ඒකට හිතනවමයි, හිතන එකම ප්‍රපංචයි. එහෙම වුණත් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇහිඹල ගතිය යුතු රූපය කෙරෙහි එයා යට කරනවාමයි. මදුබිද්දක සූත්‍රය අහලා තිනේ. සෝතම් පටිච්ච සජ්ජේච උපජ්ජති සෝච විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපච්ච අවිදං යම් වේදිති තං සංජානං. යමක් වේදී නම් එයා හඳුනන. යම් සංජානති තං විතක් යමක් හඳුනොත් ඒකට හිත. යම් විතක් තං ප්‍රපංචේති යමක් හිතුවොත් ඒක ප්‍රපංචමයි. ආයේ හොඳට හිතනවා නරකට හිතනවා. හොඳට හිතුවොත් ප්‍රපංච නැතිය, නරකට හිතුවොත් ප්‍රපංචය කියලා එහෙම තියෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ බෙදිය යුතු තැනක් තියෙනවා. බෙදනවා අනිවාර්යෙන්ම. මොකද කියන්නේ දැන් කර්මයක් කළොත් අපායේ යනවා කියලා දැනදී බෙදිය යුතුමයි. අකුසල කර්මයක් කළොත් අපාය යනවා, කුසල කර්මයක් කළොත් දිව්‍ය ලෝක යනවා. මොකද නමුත් නියම වචනේ තාම පිරිසිදු නැහැ. කර්ම කළාම අපාය යනවා කිව්වහම කිව්වේ නැහැ, අර්ථ කිව්වේ නැහැ. බෙද බෙදුවහම තමයි අර්ථ දෙන්නේ. නමුත් මෙතෙන්දී එහෙම කියන්න කෙලින්ම කියනවා මොකද, යම් විතක්ඛේති සම්පපංචේ. දි ප්‍රපංච කියන තණ්හා මාන කෙලෙස් කියන ප්‍රපංච ඇති වෙන හිතුවන. එතකොට බෙදිය යුතු තැනක් නෝක බෙදන්න ඕනේ. හොඳට හිතුවා නරකට හිතුවොත් ප්‍රපංච ඇති වෙනවය, හොඳට හිතුවොත් ප්‍රපංච නැති වෙනවය. එහෙම නැහැ. හඳුනන දෙයක හිතුවොත් ප්‍රපංචමයි, හොඳට හිතුවොත් නරකට හිතුවොත්. ප්‍රපංච කියන්නේ සතර ප්‍රමාදයි. හොඳට හිතුවොත් පුඤ්ඤ අභිසංකාර, නරකට හිතුවොත් අපුඤ්ඤ අභිසංකාර. එතකොට අදිපින්දක සූත්‍රයේ බලන්න ඒ විදිහටම. දැන් අපිට බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රශ්නේ ගැලවෙන්න එක තැනක් තියෙනවා. මේ ලෝකයාගේ සංඥාවේ සංඥා නැතුව ඉන්න ඕනේ. කොහොමද අපි ඉන්නේ? ලෝකයාගේ සංඥාවේ සංඥා නැතුව ඉන්න ඕනේ. අන්නේ සංඥාවේ සංඥාව නැතු වෙනකල් තමයි නසඤ්ඤ සංඤ්ඤය කියලා කිව්වේ. හැබැයි මේ සංඥාවේ සංඥා නැතු වෙනකොට නසඤ්ඤ සංඤ්ඤේ සංඥාවේ සංඥා නැතු වෙනවා. ඒකෙන් කියන අනිත් පැත්ත කිව්වේ මොකද? එහෙනම් සිහි නැති වෙන විදිහට හිතියනම් හරි, විදිපිට ටිකක්වත් හපලා හිතියනම් හරි කියන දැනකට කවුරු හරි ඒ කියන එක හින්දා වෙන්න ඇති න විසඤ්ඤ සංඤ්ඤේ. හැබැයි විසඤ්ඤ වෙලා හිටියට දෙරෙන්නත් බෑ. විසඤ්ඤ වෙලා හරියන්නේ නැහැ. එහෙනම් නොපි අසඤ්ඤ, අසඤ්ඤතලෙට ගිහිල්ලා හිටියත් හරියන්නේ නැහැ. න විභූත සංඤ්ඤේ නේව සංඤ්ඤා නාසඤ්ඤතලෙට ගිහිල්ලත් හරියන්නේ නැහැ කියන එකෙන් කියනවා සංඤ්ඤා ඇතුවයි ඉන්නත් ඕනේ. සංඤ්ඤා නැති වෙන්න බෑ කියන එක කියනවා මේ ටිකේ. මේ ටිකෙන් කියන සංඥාව තියෙන්න බෑ, මේ ටිකෙන් කියන සංඥාව නැති වෙන්න බෑ. ඒ කියන්නේ ලෝකයා රූපේ පරිහරණය කරන අරමුණම පරිහරණය කරනවා ලෝකයේ මට්ටමින් මිදලා. ලෝකයා පරිහරණය කරන කනම පරිහරණය කරනවා ලෝකෙ මට්ටමින් මිදලා. ලෝකයේ සංඥාවෙන් මිදලා. කොහොමද අපි ඒක කරන්නේ? අන්න ඒ තැනට එනකොට අපිට බලන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා මෙන්න මේ පටිච්ච සම්පද. ඉබේමයි පටිච්ච සම්පද නොවනේ. පටිච්ච සම්පාදයේ නොදැන නොදක ලෝකයේ මානසික මට්ටමින් වෙනස් වෙනවා කියන එකක් නැහැ. පටිච්ච සම්පාදයේ අවබෝධයෙන් තොරව මේ ලෝකයාගේ සහ ලෝකිත සාධාරණ මනසින් වෙනස් වෙනවා කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. ඒ කිව්වේ ඇහෙන් රූපයක් බලනකොට අපි ඔකට මම එදා උපමාවක් ගත්තා මතක ඇති. අපි මෙල්බන් නගරේ තියෙන උස්සම ගොඩනැගිල්ලට නැග්ගොත් ඈත පරිසරයේ වටපිටාව ලස්සනට අපිට පෙනේ නේද? පේනවා. දැන් ඈත වටපිටාව, ඈත පරිසරය අපිට පේනකොට මෙහෙම පරිසරයේ පෙනෙන්නේ අපිට මේ තව ගොඩනැගිලි තියෙන හින්දායි, කස්කුලම් තියෙන හින්දායි කියලා මේ පේන පරිසරයේ ඇති උනේ. මේ පේන පරිසරයේ තියෙන්නේ, මේ අරමුණ පේන්නේ මේ අනිත් බාහිර තියෙන ගොඩනැගිලි නිසායි, ගස් වල නිසායි කියලා අපි බැලුවොත් හරිද? අපි හිතන්නේ එහෙම. නමුත් හොඳට බලන්න අපිට මේ පේනවා කියන පරිසරය ඇති උනේ කොහොමද කියලා අපි මෙහෙ ඉඳන් වාහනයකට ගිහිල්ලා වාහනෙන් බහැලා ඒ ගොඩ නැගිල්ල තියෙනවා නම් සෝපානයක් ඒකට නැගලා ඒ ලිෆ්ට් එකේ උඩට ගිහිල්ලා ගොඩ නැගිල්ල උඩ නැගපු හින්දා මේ ඈත පරිසරයේ පේනවා නේද? එතකොට ඈත පරිසරයේ පෙනෙන දේ ඇති උනේ කුමක් හින්දාද? ගොඩ නැගිල්ලට නැගපු නිසාම නම් ගොඩ නැගිල්ලෙන් බහිනකොටම ගොඩ නැගිල්ලෙන් බහිනකොටම පෙනෙන දේ නැති වෙනවා නම් අපිට ඈත පරිසරයක් පෙනෙනවා ගොඩ නැගිල්ලට නැගපු නිසාමයි පෙනෙන්නේ ගොඩ නැගිල්ලට දැස්සහම පෙනෙන දේ නැති එතකොට පෙනෙන දේ ඇතිවීමත් නැතිවීමත් අපි දැක්කොත් අපිට බාහිර රූපයක් තිබුණා තියෙන රූපයක් බලනවා කියන අදහස නැති වෙනවා. රූප සංඥාවක් නැති වෙයි. ඒ කියන්නේ රූපයක් බලනවා තියෙන රූපයක් බලනවා කියන අදහස අපිට තින් නැති වෙනවා. මොකද අපි ගොඩනැගිල්ලට නගින්න ඉස්සර වෙලා ඒ තේන දර්ශනය කවදාවත් අපි නැගලා නැත්තම් මේ දර්ශනය ගැන ඔයගොල්ලෝ හිතන්න පුළුවන්ද? ඒ දර්ශනය කියලා එකක් දැන් ඉපදිලා තියෙනවද අපිට? එතකොට අපි ගොඩනැගිල්ලට නැග්ගාම මොනම් පේන්නේ? තිබුණ එකක්ද හම්බ වෙන්නේ නැගපු හින්දාද පේන්නේ අපිට? නැගපු හින්දා. එහෙනම් නැගපු නිසාම නම් පේන්නේ අපි එකෙන් බැස්සට පස්සේ අපි දැකපු දර්ශනේ තියෙනවද? නගින්ද ඉස්සෙල්ලා තිබුණා නම් තමයි බැස්සට පස්සේ තියෙන්න වෙන්නේ. ඒකෙන් මම මතක් කරුවේ ගොඩ නැගිල්ල නැගපු නිසාම පේනවා කියලා දැක්කොත් පේනවා. හැබැයි පේන දෙයට පිටිපස්සෙන්තර හේතුවට මොන තියෙනවද? ගොඩනැගිල්ලෙන් වැස්ස ගවම පේන දෙය නැති වෙනවා කියන බලාගෙන හිටියොත් රූපයට නැඹුරු වෙලා අල්ලගෙන ඉන්න gati අතහැරෙනවා. ඒක රූප සංඥාව අතහැරෙනවා. ඒ කියන්නේ බාහිරේ තියෙනවා කියන එක අතහැරෙනවා. බාහිරයේ මේ ගෙවල් දුර්වල නිසා, ගස් කොළන් නිසා, ගොඩනැගිලි නිසා මට පේන්නේ කියලා බලාගෙන හිටියොත් ඒ බලාගෙන ඉන්නේ තියෙනවා ගොඩනැගිල්ල නැගුණු නිසාම මේ පේන්නේ, ගොඩනැගිල්ලෙන් බහිනකොටම පේන එක නැති වෙනවා කියන එකට නුවණ නැතුවයි ඉන්නේ කියලා. බාහිරේ බලාගෙන හිටියොත් මේ පිටිපස්සේ තියෙන එකට නුවණ නැහැ. පිටිපස්සට බලාහින්දු බාහිරේ අහු වෙලා නැහැ. ඒ මම උපමාවෙන් වගේ කිව්වේ අපිට මේ අරමුණක් පේනකොට අපි ගොඩාක් දුරට හිතාගෙන මේ පේන දේ මේ පටිවිආපෝ තේජෝ වායෝ නිසා හරි නැතිනම් මේ ඉන්න රූප තියෙන නිසා හරි අපිට මේ පේන්නේ කියලා. අර ගොඩනැගිල්ලට නැගපු කෙනා බාහිර තියෙන ගෙවල් දුරවල් ගස් කුලම් නිසා පේනවා කියලා හිතාගෙන ඉන්නවා වගේ මේ බාහිර තියෙන දේවලු අපි මේ බලන්නේ කියලා ඉන්නේ. කොහොම බාහිරය නිසා මේ පේන බව වෙනවා කියන එකෙන් තියනවා පේනවා කියන සිද්ධිය ඇතිගෙන හේතුව අපි දන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාපච්ච සංඛාර, සංඛාරපච්ච විඥාන, විඥානපච්ච නාම රූප, නාම රූපපච්ච සලආයතන, සලආයතනපච්ච පස්ස කියලා පෙන්නේ මොකටද? අපිට අරමුණක් පේනවා කියන සිද්ධිය ඇති වෙච්ච හේතු ටික පෙන්වන. ගොඩ නැගලා ඒක පේනකොට ඕගලන්ට අරමුණක් මේ ඈත පේන්නේ මේ ගොඩනැගිල්ලෙන් නැගපු නිසායි කියන ටිකයි ඔය පෙන්වන්නේ. මේව පේනකොට පේන දෙයක ඉස්සරහට යන්න බා, පේන දෙයක පිටිපස්සට තමයි පේන දෙයක හේතු ටික තියෙන්නේ. ඒ කියන්නේ අපි කෙටියෙන් ගත්තොත් පෙර අවිද්‍යාව නිසා කුසල කුසල කර්ම රස කළානම් ඒ කර්මය නිසාම ප්‍රතිසන්දි විඥානය පිහිටියානම් ඒ ප්‍රතිසන්දි විඥානයේ මට්ටමල තමයි මේ කය හැදෙන්නේ, මේ නාම රූප දෙක හැදෙන්නේ. ඒ නාම රූප දෙකේ මට්ටමටයි මේ ආයතන ටික හැදෙන්නේ. ඒ ආයතනයන්ගේ මට්ටමටයි ස්පර්ශ වෙන්නේ. ඒ කියන්නේ සලායතන පච්චය පස්ස කියනකොට හොඳ වටිනා කාරණාවක් තියෙනවා. අපිට රූප හම්බ වෙන්නේ ස්පර්ශ වෙන්නේ මේ ආයතනයේ මට්ටමටයි කියනවා. සලායතන පච්චය පස්ස මේ ආයතනේ නාම රූප දෙකේ මට්ටමටයි, නාම රූපයේ විඥානයේ මට්ටමටයි, විඥානයේ කර්මයේ මට්ටමටයි කියලා සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් කුසල කර්මයක් බලවත් කුසල කර්මයක් කළාම ප්‍රතිසන්දි විඥානේ ඒ කර්මයේ මට්ටමට වෙනකොට ඒ විඥානය ඇසුරු කරගෙන පවතිනකොට විඥානය ඇසුරු කරගෙන පවතින රූපේ ඒ සිතේ තියෙන නාම ධර්මවත් ඒ සිතේ මට්ටම වෙනවා. නාම රූප දෙකේ මට්ටම වෙනකොට ඒ මට්ටමට මේ ප්‍රසාද හැදෙන්නේ. ඔය ප්‍රසාද වලට ගෝචර වෙන මට්ටමක් තියෙනවා මේ රූප කලාප වල. අපි කියමු කැමරාවක ලෙන්ස් එකේ හැටියට ගෝචර වෙන රූප වෙනස් නේ. ලෙන්ස් එක ගන්න ඩොලර් 100ට ඩොලර් 1000ට එකම මට්ටමේ ලෙන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒකේ තියෙනවා වෙනස්කම්. ඒ වගේ මේ කුසල කර්ම අකුසල කර්ම කියලා කියන හැරිට මුදලක් වගේ. දැන් අපි මිලදීලා ගත්ත ලෙන්ස් එකේ මට්ටම තමයි මේ. ඒ ඇහෙන් බලනකොට මේ මට්ටමේ රූප අපිට පේන්නේ. එතකොට මේ පේන රූප මේ ඇහෙන් මේ රූපවල ස්වභාවය තමයි නිබඳු රූපයක් පේන්නේ මේ ඇහෙන් හදලා. සලායතන පත්‍ය පස්ස කියන එකෙන් කියනවා දැන් දෙවියන්ගේ මට්ටමේ ආයතනේ ඒ විඥාන නාම රූප වුණාම ඒ ආයතන ඊට වඩා සුකුමයි. එතකොට එතන තියෙන ස්පර්ශය ඊට වඩා වෙනස්. දැන් අපිට තෞතසාවසි දෙවියෝ පේන්නේ නැහැ. තෞතසාවසි දෙවියන්ට බ්‍රහ්මයා පේන්නේ. ඇයි මේ මොකද වෙලා තියෙන්නේ? ස්පර්ශය වෙනස් වෙලා. ස්පර්ශ වෙනස් වෙනවා නම් ආයතන වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙලා තියෙන්නේ නාම රූප දෙක වෙනස් වෙනවා. නාම රූප වෙනස් වෙනවා. ඒ ප්‍රතිසන්දි සිත් වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා කියන්නේ කර්ම වෙනස් වෙනවා. එතකොට ඉතින් අපිට තියෙන රූප පේනවනම් ඇයි තෞතිසාවසි දෙවියන්ගේ රූප අපිට පේන්නේ නැත්තේ? ඇයි තෞතිසාවසි දෙවියන්ට බ්‍රහ්මයා පේන්නේ නැත්තේ? එහෙනම් මේ කාරණාවෙන් කියනවා තියෙන රූපයක් නෙමෙයි අපි පරිහරණය කරන්නේ කර්මය. අපේ කර්මයයි අපි විඳින්නේ. කර්මයට හදාගත්ත ලෝකයක්. ගොඩනැගිල්ලට නැගපු නිසාම පේනවා වගේ මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැසගත්ත නිසා නාම රූප වෙච්ච නිසා ආයතන ටික හැදිලා මේ පේන්නේ. දැන් අපි දන්නවා ආයතන ටිකට හැදිලා තමයි පේන්නේ. හැබැයි ඉතින් තියෙන එකනේ පේන්නේ කියලා හිතන්නේ. ඒකයි දින ප්‍රශ්නේ. නමුත් අපිට මේ පේනවා කියන සිද්ධියට මම කියන්නේ මිරිඟුව දකින්න කොට මිරිඟුවේ ජලය වගේ පේනවා වගේ. මේ ඇහෙන් බලනකොට මිරිඟුව තියෙන තැනක මේ ඇහෙන් බලනකොට ජලය වගේ පේනවා. නමුත් පේුණාට පේන දේ තියෙනව නෙමෙයි. පේන්නේ මිරිඟුව, පේන්නේ ජලය. පේන දේ තියුණා කියලා ඒක තියනවා කියලා බොණ්ඩ දිවුවත් හරියයි. දැන් ඔබට මම කියන්නේ තිරසංගත සතෙකුත් අපිත් මිරිඟුව දිහා බලනකොට තිරසංගත සතාට ජලය වගේ පේනවා, අපිට ජලය වගේ පේනවා. දැන් තිරසංගත සතාට නුවර නැහැ. එයා හිතාගෙන ජලය වගේ පේනවා. පේන දේ තියෙනවා. තියෙන දේ තමයි පේන්නේ, පේන දේ තමයි තියෙන්නේ කියලා හිතන්නේ. ඒ වතුර වගේ පේන්නේ ඒ තියෙන හින්දායි, තියෙන එක තමයි පේන්නේ කියලා හිතන්නේ. වතුර පිපාසයත් හැදෙනකොට වතුර වගේ පේනකොට, පේන වතුරක් තියෙනකොට බොඩ දුවන්නේ ඉන්නේ දුවන. ඔන්න තියෙන දේමයි තියෙන්නේ, තියෙන දේමයි පේන්නේ කියලා තියෙන රැවටීම තිබුණොත් මෝඩකම තිබුණොත් තණ්හාව නවත්තන්න බෑ. එතකොට වතුර බොන්න දුවනවා. දැන් අපිට ජලයේ වගේ පේනවා. වතුර පිපාසයත් හැදෙනවා ජලයේ වගේ පේනවා. නමුත් පෙවුනට තියෙනව නෙමෙයි කියලා දන්න හින්දා අපි ඒක බොන්න දුවන්නේ නැහැ. දැන් තිරිසංගත සතාට නිරින්ගුවේ ජලයේ දකින්නකොට පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියන මට්ටම තමයි අපිට මේ වෙලා තියෙන්නේ. ඒ නිරින්ගුව තියෙන තැන ජලය කළා පෙන්වුවා වගේ සුද්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් බලනකොට සලායතන පත්‍ය පස්සේ මේ ආයතනයට මේ හැඩතල හදලා දෙන්නේ අපිට. අපි හිතාගෙන ඉන්නේ මෙච්චර කාලයක් මේ තිබුණ රූප පරිහරණය කරනවා පරිහරණය කරපු දේ තියෙනවා කියලා. නමුත් එහෙම නෙමේ, අවස්ථාවට උපදවාගෙන මේ පරිහරණය කරන්නේ. මේ ඇහිං බලපු හින්දාම අපිට මෙහෙම සතහන් මෙහෙම හැඩතල පේනවා. එතකොට මේ පේන දේ අපිට පේන එක දකින්න ඉස්සෙල්ලා තිබුණත් නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි, අවස්ථාවට ආයතන වලටයි හැදිලා පේන්නේ. නමුත් අපි ඒක දන්නේ. එතකොට සලායතන පච්චය පස්ස කියනකොට මෙහෙම රූපයක් මට ස්පර්ශ වෙන්නේ මේ ආයතනය නිසායි කියනවා. මේ ඇහැ උපදින්න ඉස්සර වෙලා මෙහෙම රූපයක් තිබුණා නෙමෙයි, ඇහැ හතර ගත්තාම රූපයක් තියෙනවා නෙමෙයි, ඇහෙන් හදලා මේ පේන්නේ කියන එක කියනවා. එයාට පුළුවන් වුණොත් සලායතන පච්චය පස්ස කියලා මේ රූපය කියලා අපිට පේන එක ඇතිවෙන්න හේතුව ස්පර්ශයයි කියලා දකින්ද, නැත්නම් අපිට රූපය කියලා හම් වෙන තැනක හම් වෙන සිද්ධිය දකින්න පුළුවන් නම් හේතු ටික මෙහි ආධ්‍යාත්මික ඇතියට මේ පේනවා කියන සිද්ධිය ඇතිවෙන්නේ නාම රූප සලායතන නිසා පස්ස කියන එක තේරෙන චක්කු සම්පත්තිය කියන එක ඇති වුණා. දැන් චක්කු සම්පත්තිය වුණා කියන පේනවා. සෝත සම්පත්තිය වුණා කියන ඇහෙනවා. ඝාන සම්පත්තිය කියන ගඟ සෝත දැනෙනවා. එතකොට පේනවා ඇහෙනවා දැනෙනවා කියන එකට හේතු ටික මොකද? ආයතන ටික, ආයතන වල නාම රූප කියන මේ හේතු ටික දැක්කොත් ඕගොල්ලෝ මේවා කඩ කඩ ඉඳ යොමු වෙන්නේ නැහැ. බාහිරයට යොමු වෙනවා කියනකොට තියෙනවා හේතු ටික දන්නේ නැහැ මේ. බාහිරේ රූපයක් තියෙන්නේ කියලා අල්ලගෙන ඉන්නවා කියන්නේම රූප සංඥාවයි. කෙනෙකුට මෙහෙම රූපයක් පේනකොටම මේ ඇහෙන් බලපු නිසාම මෙහෙම දෙයක් පේනව නේද? ඇහැ හකට ගන්නකොටම පේන දෙයක් නැති වෙනව නේද කියන නුවණ ඇති වුණොත් මෙයා ලෝකයේ රූප සංඥාව නැහැ. දැන් මිරිගුවේදී තිරසංගත සතාගේ වතුර යන සංඥාව නැතුවනේ අපි ඉන්නේ. දැන් බාහිර වතුර වලක් තියනවා කියලා තිරසංගත සතා ඉන්නකොට අපි දකිනවා මේ ඇහෙන් බලපු නිසා වතුර වගේ පේනොත් ඒක තියෙනවා නෙමෙයිනේ කියලා දන්න හින්දා ඒ අරමුණේම යාගේ මට්ටමෙන් අපිට මිදලා ඉන්න පුළුවන් නේද? ඒ වගේ දැන් ලෝකෙ හැමෝම අර තිරසංගත සතා මෙරුගේ වතුර වලක් දිහා බලන් ඉන්නවා වගේ මේ රූපේ දිහා බලාගෙන ඉන්නවා. අපිට පුළුවන් නසඤ්ඤ සංඤේ මේ ලෝකයේ රූප සංඥාවේ රූපයක් තියෙනවා කියන දඩේ ඉන්නකොට මේ ඇහෙන් බලපු නිසා මෙහෙම දෙයක් වෙුණා නේද? එතකොට දන්නවා දකින්න ඉස්සලා තිබුණත් නෙමෙයි, දැක්කයන් පස්සෙත් තියෙනවා නෙමෙයි. අහුත්වා සම්භූතං හොත්වා න භවිෂ්‍යති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට දකින්න ඉස්සලා තිබුණත් නෙමෙයි, දැක්කයන් පස්සෙත් තියෙනවත් නෙමෙයි. මේ අවස්ථාවට පේන්නේ තේන දෙයට හේතුව දක්න මොකද්ද? මේ ඇහිම් බලන නිසායි පේන්නේ. ඇයි ඇහිම් බලුවහම එහෙම පේන්නේ? මේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ නාම රූප කියන ප්‍රත්‍ය නාම රූප කියන එක ප්‍රතිසන්දි විඥාන නිසා. ප්‍රතිසන්දි කියන්නේ කර්මය නිසා. ඒ කියන්නේ කර්මය, කර්මයට ඇහැට කියන්නේ කර්මජ රූපයක් කියලා. කෙලින්ම පුරාණ කර්මයෙන්ම හදන්නේ මේ ඇහැ. එතකොට මම මේ මතක් කරගියේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා මේ අරමුණු දක්නකොට ඔහොම ඉන්නකොට රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයම පරිහරණය කරද්දී අනිත් පැත්තට හැරෙන්න. රූපේ පේනකොට රූපේ ඇති වෙන්නේ මෙහෙමයි කියලා ඉන්න. දැන් මෙහෙම 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 හිටපු කෙනා රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වෙනකොට තමාතුළුම ඉපද නිරුද්ධ වෙනවා. මේ හේතු පේනවා අහිනවා කියන දෙකට හේතුව දකිනවා තමන්ව. එතකොට යා ලෝකයාගේ සංඥාවේ සංඥා නැතුව ඉන්නේ. හැබැයි විසංඥ වෙලත් නැහැ. අසංඥ වෙලත් නැහැ. නේම සංඥ වෙලත් නැහැ. මේකද කියනවා නිරෝධ සංඥාව කියලා. මොකකද නිරෝධ සංඥාව කියන්නේ? නිරෝධ සංඥාව කියනකොට ඕගොල්ලෝ හිතාගෙන ඇති කිසිම අරමුණක් නැති හිස් බව කියලා. එහෙම ගන්න එපා. මෙහෙම ඉන්න සංඥාවට රූප සංඥාව නිරුද්ධයි, සද්ද සංඥාව නිරුද්ධයි, ගන්ධ සංඥාව නිරුද්ධයි, රස සංඥාව නිරුද්ධයි, ස්පර්ශ සංඥාව නිරුද්ධයි, ධම්ම සංඥාව නිරුද්ධයි, කාම ලෝකේ නිරුද්ධයි, රූප ලෝකේ නිරුද්ධයි, අරූප ලෝකේ නිරුද්ධයි, පංච උපාදාන ස්කන්ධ දුක නිරුද්ධයි. ඒක නිකන් නිරෝධ සංඥා. නිරෝධ සංඥාව සහ සංඥා නිරෝධය කියලා දෙකක්. සංඥා නිරෝධය කියනකොට විඥාණයම නිරුද්ධයි. නිරෝධ සංඥාව කියනකොට සංඥා සහිතයි විඥාන සහිතයි. නමුත් ලෝක සංඥාවේ නිරුද්ධයි. මොකද දුක්ඛ නිරෝධයක් නෙවෙයිනේ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. පංච උපාදාන ස්කන්ධයයි දුක්ඛ. පංච උපාදාන ස්කන්ධයගේ නිරෝධය. පංච උපාදාන ස්කන්ධ දුකේ නිරෝධය හිත තියන්න පුළුවන් නම්. මොකද වෙන මේ පින්වතුන් තේරෙයි මම මහා මොනෝදෝදයක් කියනොත් නෑ. පටිච්ච සමුප්පාද කියනක අපි කාටවත් ඕන විදිහට විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. පටිච්ච සමුප්පාදයෙන් අවිද්‍යාපච්ච සංඛාර, සංඛාරපච්ච විඥාන, විඥානපච්ච නාම රූප, නාම රූපපච්ච සලආයතන, සලආයතනපච්ච පස්ස, පස්සපච්ච වේදනා කියන්නේ ඇයි කියන ටික පෞද්ගලික චරිතයකට අනුව බලගන්න. මේකෙන් පෙන්නවා එක එක්කෙනා සැප දුක් විඳින්නේ තම තමන් කර කර්ම මට්ටමටයි. කර්ම මට්ටමේ සැප දුක් විඳින හැටි උනේ කොහොමද? ඒ කර්මය අනුව ප්‍රතිසන්දි සිට හැදුනොත් එතකොට කර්මයේ මට්ටම තියෙනවා ප්‍රතිසන්දි සිටේ. ප්‍රතිසන්දි සිට හැටියටයි එතන රූපේ හෝ නාමයේ කියන දෙක හැදෙන්නේ. ඒ නාම රූප දෙකේ හැටියටයි මේ ආයතන දෙක හැදෙන්නේ. මේ ආයතන දෙකේ මට්ටමයි ස්පර්ශ වෙන්නේ, ඒ මට්ටමයි විඳින්න වෙන්නේ කියලා. එතකොට අපිට ඒකයි හොඳ කර්මයක් කුසල කර්මයක් කරන්න කියන්නේ ඇයි? මේ කර්මයේ මට්ටම වෙන ඊගව ප්‍රතිසන්දිය අපේ. ප්‍රතිසන්දි සිත්. එතකොට එතන හැදෙන නාම රූප දෙක මොකද වෙන්නේ? ටිකක් ප්‍රණීතයි. එතකොට ඒ ඇහැ හොඳට අර දිවිලෝ ওই පේන මේ මට්ටමට වඩා සියුම් රූප පේන ඇහැක් එතකොට හැදෙන්නේ. එතකොට මේ වගේ මට්ටමේ රළු රූපයක් නෙමෙයි එතන තියෙන්නේ. එතකොට විඳින්නේ අපි මේ මට්ටම නිසා. අකුසල කරන්න එපා කියන්නේ ඇයි? ඒ විඥානය ඇති වුණාම, කර්මය ඇති වුණාම ඒ මට්ටමට, ඒ කර්ම නිසා මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ හීන ධාතුවක. එතකොට මේ නාම රූප දෙක රළුයි. එතන ඇති වෙන ආයතන ටික රළු. එතන ඒ ආයතන ටිකට හම්බ වෙන රූප හැම වෙලාවෙම දුක්කම උපදින විදිහේ රූපම ස්පර්ශ වෙන මට්ටමක් මිසක තියෙන මේ ආයතන දෙකේ. දැන් දෝගුල්ලන්ට මේ හිත වෙනස් වෙලා මේ ආයතන ටික වෙනස් වුණොත් මේ පේන රූපේ ඒ ආයතනට පේන්නේ නැති වෙයි. කපනවා කොටනවා කියන මට්ටම් වල ආයතන ටික මේ රූප ටිකක් නම් වෙනස් වුනේ ඈ පේන්නේ. දැන් අපාය උපදිනවා කියන්නේ. මේ දැන් ওই ප්‍රතිසන්දි සිත වෙනස් වුණොත් කර්මයේ මට්ටම ওই ආයතන ටික මේ දැන් වෙනස් වෙයි. දැන් විරසුණු මේවා. එතකොට ඒ ආයතනෙට මේවා පේන්නේ නැහැ දැන්. එතකොට පේන්නේ ඒ ආයතනෙට ගෝචර වෙන මට්ටම. එතකොට ඔගොලු දිව්‍ය ලෝකෙ ඉපදලා ගියේ. ඉපදලා ගියා. ඒකයි හැම වෙලාවෙම ජාති කියන්නේ මොකද්ද? කන්දානම් පාතු බහුව ආයතනනම් පටලව කොයි තැනක හරි ස්කන්ධ ටික පාරනොද ආයතනයන්ගේ ලැබුණද ජාතිය. අපාය මෙන්න මෙතනයි, අපාය මෙන්න මෙතනයි. දිවිලෝක එහෙම පොළොවෙම ඉන්න බෑ. ලෝකය කියන එක දකින්න බඹයක් වම්මන ශරීරය තුල මේ බාහිරයට අතු දික් කරන්න බාහිර නෙමෙයි. එතකොට මේ පටිච්චසමුපාදය නිසා තමා තුල ලෝකේ ඉපද නිරුද්ධ වෙනවා. ලෝකේ හදා ගන්නවා කියන ටිකට හේතු ටික තියෙන තමන් ගාව. මෙහෙ තියෙන හේතු ටික නිසා මේ හැදිලා තියෙන්නේ. මේ හේතු ටික නැතිනොත් මේ ටික පේනවා. මේ ටික දන්නේ නැති කෙනා තමයි රූප සංඥාවෙන් ඉන්නේ. තියෙන ලෝකයක් පරිහරණය කරනවා. තිබුණු දේ දැක්කා, තියෙන දේ දැක්කා, දකින්න දේ තියෙනවා කියන තැනක ඉන්නේ රූප සංඥාව තියෙන කෙනා. රූප සංඥාව පවත්තන්න බෑ පටිච්ච සම්පදාය. එයා දන්නව නම් මහා කත්තානගත සූත්‍රෙදි පෙන්වන්නේ යේහු යේනකෝ කච්චාය ලෝකෝ අතිතංචේව නතිතංච. කච්චාන බොහෝසෙන් මේ ලෝකේ ඇතතම නැතකින අන්ත දෙක ඇසුරු කරනවා. එතකොට ලෝක සමුදියංකෝ කච්චාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ නත්තිත සංඝහෝති. ලෝකේ ඇති වෙන හැටි දකින කෙනා නෑ කියන්නේ. ලෝක නිරෝධංකෝ කච්චාන යතහුතං සම්පන්නය පසතු යා ලෝකේ අත්‍යිත්‍ය සන්නහෝති. ලෝක නිරෝධය දකින කෙනා නෑ කියන්නේ. එතකොට දකින්න ඉස්සෙල්ලා තිබුණා කියන එක කියන්නේ නැහැ. මේ ලෝක නිරෝධය දකින හැකියාවක් දැක්කන් පස්සේ නැති වෙනවා කියන්නේ මේ කියන එක කියනවා කියලා ගන්නවා. හේතු දක්වනවා. ඒ කියන්නේ මේ හේතුව නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා බලන්න. හැබැයි ඒකද මේ මෝඩකම් බලද්දි හේතු නිසා ඇති වෙනවා කියන ඔය වචන ටිකම තියාගන්න. මෙතන තියෙන ගේවල් දුරවල් යානවන මෙන්න මේ රූප ටික නිසානේ අපිට තේරෙන්නේ කියලා අපේ මෝඩකමටම ඇඳලා ගන්න හැටි. කොහොමරි හේතුවක් නිසා පෙනෙන දේ බලන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සම්පදාය යෝ ධම්මපදේ සෝ පටිච්ච සම්පදාම් පසති යෝ පටිච්ච සම්පදාම් පසති සෝ ධම්මම් පසති. ඉතින් මම මතක් කළේ මෙතනදී පංච උපාදානස්කන්ධයත් ඒක ඇතිවීමත් නැතිවීමත් බලන්න. පංච උපාදානස්කන්ධයේ උදේවේ බලන්න කියලා බුදුරජාණන් වහන්සේ කොහොමද පෙන්වලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය ඇතිවීමට අවිද්‍යා ප්‍රත්‍යයෙන් තණ්හා කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් නිබ්බත ලක්ෂණ දෙකකින් ප්‍රත්‍ය. ඒ කිවිමුත් ওই ටිකයි මම කිව්වේ මේ පේනවා කියන සිද්ධිය පංච උපාදාන ස්කන්ධයක් නම් ලෝකෙට ඒකට හේතු ටික ඒක ඇති වෙන හේතු ටික මොකෙන්ද තියෙන්නේ? පිටිපස්සෙන් අවිද්‍යාව කර්ම තණ්හා කියන මේ හේතු ටික නිසා ආයතන හැදිලා මේ හැදුන හැටි මේ පෙන්වන්නේ. ඒකට බලන්න දෙපා ආයෙ වෙන එකක්. ඒක මම මතක් කළේ මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා. මම අර තව ටිකක් තව කාරණාවකින් කියන්නේ ලෝකය කියන එක අපිට හම්බ වෙන්නේ මේ ආයතනයන්ගෙන් හදපු එකක් මිසක තියෙන එකක් නෙමෙයි කියන්නේ. මම ওই වැලි ගොඩ උපමාව ගන්නවා. දැන් අපි හිතාගන්නේ වැලි ගොඩක් තියෙනවනම් වැලි ගොඩක් තියෙන නිසා අපිට වැලි ගොඩක් පේන්නේ. අපිට පේන වැලි ගොඩ තියෙනවා, තියෙන වැලි ගොඩ පේනවා කියලා හිතාගෙන ඉන්නේ. නමුත් හොඳට බලන්න අපි වැලි ගොඩක් තියනවා කියන තැනක තියෙන්නේ වැලි කැට 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 ගොඩක්. අපි ඕක ඔප්පු කරලා බලනවා 100කට 200කට 1000 ගානකට ඇවිල්ලා වැලි කැටේ කැටේ අරගෙන යන්න කියලා. වැලි ගොඩ ගිනියන්න තහනම් වැලි කැටේ කැටේ අරගෙන යනවා. එක එක්කෙනා වැලි කැටේ 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 ගිනිච්චාම අපිට කන්දක් වෙන්නේ. දැන් කවුද වැලි ගොඩ ගින්ච කාගේ අතේද වැලි ගොඩ තියෙන්නේ? නෑ වැලි කැට. ආපහුයි වැලි කැටේ කැටේ ගෙනත් දාන්න කියලා. දැන් කවුද වැලි ගොඩක් ගෙනත් දැන්නේ? කවුවත්. දැන් තමන්ගේ අත්දැකීම අත්දැකීමක් කර නොගෙන පවතින ඇත්තට හිත තියලා බලන්න වැලි කැට ටිකයි හිත අවකාශයේ විතරම තියෙන්නේ. කොහොම තියෙන තැනක මේ ඇහිම් බලනකොට කන්දක් වගේ පෙනේ, ගොඩක් වගේ පෙනේ. අවකාශයට සාපේක්ෂව මේ පේන වැලි ගොඩක් පේන්නේ තියෙන හිඳ නෙමෙයි. වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් පේනවා. මේ ඇහි හැකියාව තමයි එහෙම ගොඩක් කරලා පෙන්නන එක. පේන දේ තියෙනවා නෙමෙයි, පේන්නේ වැලි ගොඩක්. තියෙන්නේ වැලි කැට. අපි පේන දේ අල්ලන්න කියලා අත දැමුත් වැලි කැට හැතිලා හිටිය මිසක වැලි ගොඩ අහුවෙන්නේ නැහැ. ඒ වගේ මේ පේන රූපෙක වැලි ගොඩ වගේ මේ තියෙන හැම රූපකම රූප කලාප කලාප කඩලා 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 අයින් කරන මේ පේන සතහන කෙනෙක්ද කියලා බලන්න. ආපහු ගෙනල්ලා දාන්න. මේ සතහන එතකොට ගිහිල්ලා ආවද? නෑ. එතකොට මම මේ පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් මෙතන තියෙන රූප කලාප ටික නම් අහුවේ මිසක පටු විධාතු හැපිලා තියෙන මිසක පේන දේ අහුවෙන්නේ නැහැ මට. එතකොට හොඳට බලන්න දකින්ද ඉස්සෙල්ල වැලි ගොඩක් තිබුණෙත් නැහැ දැක්කට පස්සෙත් වැලි ගොඩක් තියෙනව නෙමෙයි දකින්ද ඉස්සෙල්ල දැක්කන් පස්සේ තිබුණේ වැලි කැට හිත අවකාශයේ විතරයි. මේ ඇහෙන් බලනකොට වැලි ගොඩක් ඇදිලා අපිට පේනවා. ඔන්නෝය ඇත්ත දැක්කෝ තියෙන්නේ වැලි ගොඩක් පේන්නේ වැලි ගොඩක් කියලා වැලි ගොඩක් බලාගෙන ඉන්න ගතිය නැති වෙයි අපේ. ලෝකයා වැලි ගොඩක් විඳිනකොට වැලි ගොඩකින් සැප දුක් විඳිනකොට ඒ අරමුණම පරිහරණය කරනවා වැලි ගොඩ කියන එක අනිත්‍යයි කියන දැනකින්. පෙර නොතිබීම හටගෙන වැලි ගොඩ තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි අවස්ථාවට මේ ආයතන දෙපෙළින්ම ගිනව නේද කියන දැනකින් තේරෙයි. ඒ වගේ මේ රූපය කියන එක දකින්න ඉස්සෙල්ලක් තිබුණා දැක්කයන් පස්සේ තියෙනවා දකින වෙලාවේදී තියෙන්නේ පරිහරණය කරනවා දකින්වත් කියන මෝඩකමක නිත්‍ය සංඥාවක ඉඳගෙන මේ කාණිත්‍යයි නේද අනිත්‍ය නේද කියලා බැලුවට වැඩක් නැහැ. වෙන්න තියෙන ටික ඔක්කොම වෙලා. පෙනෙනවා කියන සිද්ධිය අනිත්‍ය දකින්න. අනිත්‍ය කියන මානසිකාරයක් නෙමෙයි අනිත්‍ය කියන එක දකින්න ඕන එකක්. ඒ අනිත්‍ය දකින්න හැටි තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදේ හරහා මතක් කළේ. ඒ ටික තමයි මේ දර්ශනය දේශනා කරන්නේ නසඤ්ඤසඤ්ඤේ කියලා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන කාරණා එන ආයතන පරිහරණය කරන විලාවට ඒ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම ගැතර හිත තියන්න කියලායි තව මේ කියන්නේ. රූපය ඇති වෙනකොට රූපය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන පැත්තට හිත තියන්න. එතකොට ඒවා රූප සංඥාවෙන් අතහැරිලා. තමන් තුළම ලෝකයේ පද නිරුද්ධ වෙනවා කියන අදහස කරනවා මිසක රූපේ සංඥාවෙන් නෙදෙනවා. ශබ්දයක් ඇහෙනකොට ගඳ සුවඳ බලනකොට රස විඳිනකොට හැම එකකටම පරිතිසම්පාදී අවබෝධයක හිත තිබ්බොත් මොකද වෙන්නේ? මේ බාහිරයට නැඹුරුලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අල්ලගෙන ඉන්න ගතිය නෑ. අන්න එතකොට ඒ ස්වභාවය බලලා දකින මට්ටමට ආවෝ. දකින මට්ටමට කියන්නේ මිරිඟු දිහා බලනකොට විදර්ශනා නුවණක් ඕනේ නැහැ. මෙතන තියෙන්නේ මිරිඟු පේන්නේ ජලය වගේ නේද කියලා හිතන්න ඕනේ පේනවා. මේ පේන අරමුණ බලපු නිසා අපිට පේනව නේද, නමුත් තියනව නෙමෙයි නේද කියන එක ඒ විදිහට පේන මට්ටමට ආවෝ. ලෝකය තියෙන දේ දකිනකොට ඔගොල්ලෝ උපදවාගෙන පරිහරණය කරනවා කියන තමා තුළම ලෝකය පරිහරණය කරනවා කියන තැනකින්න රූප සංඥාවෙන් මිදෙන. ඔන්න දැන් රූප සංඥාවෙන් මිදුනොත් රූපය නිසා ලෝකය ඇලින් ගැටින් දෙකට පත් වෙනවා, ඒකිනුත් මිදිලා. මේ රූපයේ තුල ලෝකයා දරුවෝ දකිනව නම් දෙමව්පියෝ ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දකිනව නම් ඒ ටිකෙන් ඔගොල්ලෝ මිදිලා. රූපේ නිසා එන ජරා මරණ ශෝක පරිද දුක් දුම්න ශෝකෝගෙම නිදිලා නැද රූපේ මිදුණොත් මිදිලා. තමන් තුළම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනකොට මේ ලෝකෙ නිදෙන්නේ නැද්ද? එතකොට මිදෙනවා. එහෙනම් ඔගොල්ලෝ නිදීම දකින්න විමුක්තිය දකින්න කවදා හරි ජරා මරණ ශෝක පරිද දුක් දුම්න සොලි මිදෙන්නේ කොහමද? අද මේ තියෙන මට්ටම නැතිව තියෙන මට්ටම කිව්වේ තියෙන ලෝකයක් පරිහරණය කරන මට්ටම තුල ඉඳගෙන අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. තියෙන ලෝකේ පරිහරණය කරනවා කියප මට්ටමෙන් මිදුණු දවසටයි දුකන්නේ දෙන්නේ. කොන ඔය වගේ දර්ශනයක් තියෙනවා. මෙන්න මේ වගේ අනුමානට දැන් දැනගත්තා අපිට නිදීම. මෙන්න මේ වගේ තැනකට දර්ශනයකට ආපු දවසටයි අපි ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියලා දැනගත්තා දැන්. දැන් දැනගත්තට ඕගොල්ලන්ට තාම ආශ්‍රය ගෙවිලනේ දකින්න ඉස්සෙල්ලත් මේ රූප තියෙනවා දැක්කන් පස්සෙත් තියෙන රූපමයි දකින්නේ කියන තැනද ජීවිතේ තියෙන්නේ. දැන් මෙහෙම තියෙන තැනක දකින්න පෙර තිබුණා මේ දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවට මේ හේතු ටික නිසා නේද පේන්නේ කියලා දෙපැත්ත අතහැරෙනවා. වර්තමානයේ පරිදි සම්පාදයේ තේරෙනවා දකින්න පෙර තිබුණා නෙමෙයි දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවට පේනවා. ඒකද හේතුව මොකද? අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන. මේ ආයතන ටික හැදිලා ඒ ආයතන ටිකේ මට්ටමට ස්පර්ශ වෙලා නේද මේ පේන්නේ. ඉගෙන විද්‍යාවක් තියෙනවා. ඔන්න ඔය තැන අකෝප්‍ය වුණොත් අකෝප්‍ය කියන්නේ වෙනස් වෙන්නේ නැහැ හිතලා නැති කරන්න බෑ. ඔකට කියන අකෝප්‍ය චේතුව විමුක්ති කියලා මෙන්න මෙතන වෙනස් නොවන තැනට හිටියොත් ඔගොල්ලෝ ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් වලින් මිදුණු බව අකෝප්‍ය වෙනස් වෙන්නේ නැහැ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ගේ ලෝකෙන් නිදීම අකෝප්‍යයි. දැන් ආයේ පස්සේ රැවටිලා රූපයක් හම්බ වෙනවා කියලා එකක් නැහැ. රූපයක් හම්බ වෙනවා කියන එක නූපදින ස්වභාවයටපත් කළා. රූපේ ඉපදීමම නැති කළා. ශබ්දේ ඉපදීමම නැති කළා. රූප ශබ්ද ගන්ධ ඒක කීනා જાති. જાතිය කියන්නේ මොකද? පංච උපාදාන ස්කන්ධේ ඉපදීමම නැති කරා මත්‍ය කලියුක්ක් නැහැ කියන තැනටත් එනවා. මොකද? රූප ශබ්ද ගන්ධ රස පොට්ට බාහුව ඒ රූපය විඳිනවා, රූපය හඳුනන, රූපය කල්පනා කරනවා, රූපය දැනගන්නවා කියන ධර්මතාව ටිකත් ඒකේ තියෙනවා. රූපයෙන් විඳිනු ඒක තියෙන නාම ධර්ම වල විඳිනා. දැන් මේ රූපේ නොඉපදින බව තැනටපත් කරන්න. මේක කරන්න පුළුවන් ඥාන දර්ශනයේ. රූපේ නොඉපදීම නොඉපදෙන තැනට පංච උපාදාන ස්කන්ධයේ ඉපදීම නැති කරන්න පුළුවන් ජීවත් වෙද්දීම. දැන් රහත්තන් වහන්සේලා කියන්නේ කියලා ජාතිය ශෛලිය. ජාතිය ගෙවුණා. මත්ේ කලෙත්තක් නැහැ කියලා නෝන එනවා නේද? මං කිය විමුක්ති ඥාන දර්ශනය කියන්නේ. මොකද ඉපදීම නැති කරනවා කියලා මොකද්ද කලේ? මේ ඇත්ත අවබෝධ කරගත්තේ කිවිදම? ඒ හින්දා මැරෙන්න ඉස්සෙල්ලා ඉපදීම නවත්තන්න. එතකොට මැරීම නැහැ. අජරාමර බව තියෙන්නේ මේ ජීවිතයේදී. අජර කියන්නේ ජරාව නැහැ, අමර කියන්නේ මරණ නැහැ. අජරාමර උනේ මරණේ නැති උනේ ඉපදීම නැති වෙච්ච නිසා. ජාති නිරෝධ. අපි මේ ඔය හැම වචනයකටම gedi piti tin me roopa ඇඳගෙන මේ දඟලන්නේ නමු බුදු දහම කියන සම්පූර්ණ මනෝමය සිද්ධිය. අපි ජීවත් වෙන්නේ අපි තුලමයි. අපි නොදන්න නිසා ලෝකයක් මවාගෙන ඉන්නේ. එතකොට මට මතක් කරන්න තියෙන ජරා මරණ දුක නිවන් දකින්නවා කියනකොට ඒක දැනගන්න මේ හිස් බවක් අරමුණු වෙනවා. ශුන්්‍යතාවය කිසි දෙයක් නැති තැනක් එහෙම නෙමෙයි. දාහක් මැද්දෙ ඉන්න පුළුවන් ශුන්්‍යතාවයේ තිත තියලා. මජ්ජිම නිකායේ ශුන්්‍යත චූල ශුන්්‍යත සූත්‍රය හැම ටිකක් කියවන්න ඕන. බුදුරජාන් වහන්සේ අහන භාග්‍යතුන් වහන්සේ කෙරත් දැනුත් මේ ශුන්්‍යතාවයකින් හිටියනේ. ආනන්ද මේ දැනුත් ඉන්න මනු ශුන්්‍යතාවයෙන් කියනවා. ශුන්්‍යතාවයෙන් ඉන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගැහැවි ගැහැවියෝ නොයෙක් පිරිස එනවා ශුන්්‍යතාවය ගැන. ශුන්්‍යතාවයක ඉන්න නිසාම තථාගතයන් වහන්සේ ඒ අයට දස කතා වස්තුමින් යුක්තයක්ම කියනවා. අනවශ්‍ය දෙයක් කියන්නේ. ඒ නිසා ශුන්්‍යතාවය කියලා කියන්නේ මෙන්න මේ වගේ නීවරණයන්ගේ දුරු කරන්න පුළුවන්, මේ ලෝක නිරුද්ධ කරන්න පුළුවන් දර්ශනයක්. මෙන්න මේ වගේ දර්ශනයක් ওই දර්ශනය පෙන්වන එක එක ක්‍රම තියෙනවා. කෙනෙකුට ලෝකයාගේ සංඥාවේ සංඥා නැතුව ඉන්න පුළුවන් නම් නමුත් විසඤ්ඤත් නොවි අසඤ්ඤත් නොවි නේවසඤ්ඤේ නාසඤ්ඤත් නොවි මෙන්න මේ වගේ තැනකට ඉන්න ඕනේ. එතකොට මේ ජරා මරණ දුකෙන් මිදෙනවා කියලා ඉතල විමුක්තිය දරගන්න. අපේ මනස මෙහෙම තැනකට ආවහම මේකෙන් මිදෙනවා කියලා දැනගන්න. දැන් දැනගත්ත දේ දකින දැනට යන්න. සීලයක පිහිටලා හිත වඩවඩ නොවනින් බලන්න. එතකොට විශේෂයෙන්ම මේ වගේ භවනා පන්ති වලට සම්බන්ධ වෙනකොට සම්බන්ධ වීමෙන් චුට්ටකත් අපි කාලය අහක ගිහිල්ලත් නැහැ. අර්ථේ චුට්ටක්වත් මේ විරුද්ධ යන්නේ. යම් වෙලාවකදී මෙන්න මේකයි කල යුත්තේ කියන එකේ දැනුම අඩුකමක් තිබුණා. මේ කරපු ටිකට දැන් දැනුම එකතු කරන්නේ. එතකොට සම්පූර්ණයි. ඉතින් යම් කිසි කෙනෙකුට මේ දර්ශනය තියෙනවා. දැන් සීල සමාධි දෙකම තිබුණා නම් ඒකට මේක එකතු කරගත්තම ඒ සම්පූර්ණයි. දැනගත්ත කෙනාට මේ ටික හම්බුනා නම් ඒ සම්පූර්ණ නෝ. මේ ටික දැනගත්ත කෙනාට මේ ටික නැති වුණා, ඒ ටික එකතු වුණා නම් ඒ සම්පූර්ණ. අපි මේ කරපු එකව චුට්ටක්වත් වැරදිලාවත් වැරදුනාවත් අහකට ගියවත් එහෙම එකක් නැහැ. අපිට තව හදාගන්න තිබුණා නම් තව යහපතක් වුණා විතරයි, වැඩි දියුණු වුණා විතරයි. ඒ කියන්නේ කොහොම කළත් සීල සමාධි දෙක අපිට ඕනෙමයි. සීල සමාධි දෙක තිබුණාට හරියන්නේ නැහැ. ප්‍රඥාව ඕනේ, ප්‍රඥා තිබුණාට හරියන්නේ සීල සමාධි දෙක. මම මොයි බොහෝ සෙයින්ම මතක කරන සමාහයක මම දර්ශනය ගැන යම් කරුණ කියනවා. නමුත් සම්පූර්ණයි කියලා ගන්න එපා. මේකට තව එකතු වෙන්න බොහෝ දේ තියෙනවා. සීල සමාධි දෙක ගැන එහෙම එකතු වෙන්න ඕනේ. ඇත්තටම මේ වගේ භවනා පන්තියක මේ වගේ හිත වඩන කෙනෙකුට මේ වගේ ගැඹුරු යමක් හම්බ වෙනවා නම් සම්පූර්ණ එක මාර්ගයේ ප්‍රතිපදා සම්පූර්ණයි. ඊට පස්සේ මේ වගේ දර්ශනයක් කතා කරන කෙනෙකුට මේ වගේ භවනා පන්තියක් හම්බ වෙනවනේ. ඒකත් හරි වටිනවා. එයා කාරණා සම්පූර්ණ වෙනවා. ඒ නිසා උගලන්ට බොහොම යහපතක් මයුනේ මේ තුන් හතර පැත්තෙන් නම් දැනගෙන හිත වඩන්න හම්බ වෙච්ච කෙනාටත් යහපතක් මොනයි උනේ. සීලෙක පිළිලා හිත වැඩුවා. නමුත් යම් දැනුම අඩුපාඩුවක් තිබුණා ඒ ටිකත් සම්පූර්ණ දෙපැත්තෙම යහපතක් උනේ. කරන භාවනාවන් ඒ විදිහටම කරන්ද සීලයක පිළිපදන්න හිත වඩන්න. හැබැයි කාරණාවක් තේරුම් කරගන්න ඕනේ, යම් දවසකදී සමාතුල ලෝකයේ පද නිරුද්ධ වෙනවා කියන බම්බයක් මුන ශරීරය තුන් ලෝකේ දැකපු දවසටයි අපි මිදෙන්නේ. බම්බයක් මුන ශරීරය තුලින් දකින්නහන කියන කරන දේවල් වලට හේතුව දකින්නවා. දැකලා බාහිර රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තියෙනවා කියන තැනකින් වෙන උපාදානයේ අතහැරලා මිදෙනවා කියන දර්ශනයකට එන්න. ලෝකයේ මට්ටමෙන් වෙනස් වෙන ලෝක නිරුද්ධ කරනවා, ලෝකෙ මිදෙනවා, ජරාමරණ දුකෙන් මිදෙනවා කියන මෙහෙම දර්ශනයකුයි කියන එක දැනගන්න. දැනගෙන මේ වගේ කටයුතු කරන්න. එතකොට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඒවන් සමේතස විභූති රූප. රූපෙ මිදෙනවා. ඒ කියන්නේ රූපයක් පේනවා, සද්දයක් ඇහෙනවා, ගඳ සුවඳක් දැනෙනවා, රසක් විඳිනවා කියන මානසික මට්ටම අතහැරෙනවා. තමන් තුළ තියෙන හේතු ටිකක් නිසාම පෙනෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා කියනකොට රූපයක් පේනවා කියන එක අහුවෙන්නේ නැහැ. තමන් තුළ ටිකක් තියෙන හේතු ටික නිසාම සද්දය ඇහෙනවා. ඒ හේතු ටික නැති වෙනකොටම සද්ද නැති වෙනවා කියනකොට සද්දය අල්ල ගන්න ගැති අහුවෙන්නේ නැහැ. මේ විදිහට හිතියෝ ඒවන් සම්මෙතස්ස විභූති රූප. මොකද ඊට පස්සේ සංඥා නිදානනේ ප්‍රපංච සංකල්ප. ප්‍රපංච ඇතුළේ සංඥා මුල් කරගෙන තියෙන රූපයක් හම්බ වෙනවා කිව්වහමයි කෙලෙස් හේදෙන්නේ කියනවා. තියෙන සද්දයක් අහුවෙනවා කියන සංඥාවක් තිබුණාම, සද්දයක් තියෙනවා කියන සංඥාවක් තිබුණොත් තමයි කෙලෙස් හේදෙන්නේ කියන්නේ. ඇහෙන සද්දය තමන් මේතන තියෙන හේතු ටිකක් නිසායි ඇහෙන්නේ. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා හම්බ වුණා. තමන් තුළින් තියෙන හේතුවක් නිසායි කියලා තමන් තුළම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එහෙන තියෙන සද්දයකට ගහක වෙනගන්නේ නැහැ. ඒක සංඥාවයි මේ ප්‍රපංච නිදාන වෙන්නේ කියලා. සංඥාව වෙනස් වෙනකොට ප්‍රපංචේ රසන. එනිසා රූප සංඥා සද්ද සංඥා කියන මට්ටම අතහැරලා ධම්ම සංඥාගේ පටිච්චසමුප්පාදයේ අරඹය දක්න නුවණකින් ඉන්න සිද්ධිය දේශනා කළා. මෙන්න මෙහෙම හිටපු කෙනාට තමයි කලහ විවාදයන්ගේ මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ දුකෙන්, ජරා මරණ දුකෙන් මේ තුන් ලෝකෙම මිදෙන්න පුළුවන් මේ බඳු කෙනාටයි කියන්නේ. ඒක ඥාන දර්ශනයක්. ඒ විදිහට දැකලා ඒ විදිහට හිතපු කෙනාට මේ ලෝකෙ මිදෙන්න පුළුවන්. ඒ මිදීම අපි උත්සාහවත් වුණොත් ගන්න අමාරුවක් නැහැ. ඒ සඳහාම අපිට මේ දේශනාව හේතුපනිස්සය වේවා කියලා.